අද අපි සාකච්ඡාවට තෝරගත්තේ සෙවිතබ්බ අසෙවිතබ්බ සූත්‍රය. මේ සෙවිතබ්බ අසෙවිතබ්බ සූත්‍රයේ දේශනා කරන්නේ මේ සේවනීය කළ යුතු නොකළ යුතු ධර්මයන්. එතකොට තථාගතයන් වහන්සේ සවත් නූර අනේපිඩු සිටානන්ගේ ජේතවනාරාමයේ වැඩවාසය කරන කාලේ වික්ෂුන් වහන්සේලාට අමතලා තථාගතයන් වහන්සේ දේශනා කරා, මහණෙනි මම සේවනීය කළ යුතු නොකළ යුතු ධර්මයන් දේශනා කරන්නෙමි කියලා ඒ මැනවින් අසව. මැනවින් මෙනෙහිම් කරන්නේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි මම කායික පැවැත්මද සේවනීය කළ යුත්ත සේවනීය නොකළ යුත්තයි දෙආකාරයෙන් කියනවා. මේ හැම කාය සංස්කාරයක්ම කායිකව කරන දේවල් ඒ හැම එකම අපි සේවනීය කරතු යුතු නෑ. කාය සමාචාර කියලා කියන්නේ සේවනීය කළ යුතු සේවනීය නොකළ යුතු වශයෙන් කොටස් දෙකකට කඩනවා. එතකොට ඒ කායික පැවැත්ම සේවනීය කළ යුත්ත අනිකකේ සේවනීය නොකළ යුත්ත අනිකකයයි කියන්නේ. මාන්නි මම වචනීය පැවැත්මද සේවනීය කළ යුත්ත සේවනීය නොකළ යුත්තයි දෙආකාරයෙන් කියනවා. වචනීය පැවැත්මද සේවනීය කළ යුත්ත අනිකකේ සේවනීය නොකළ යුත්ත අනිකකයයි කියන්නේ. මම සිතේ පැවැත්මද සේවනය කළ යුත්ත සේවනය නොකළ යුත්තේ දෙආකාරයෙන් කියනවා. ඒ සිතේ පැවැත්ම සේවනය කළ යුත්ත අනිකකි සේවනය නොකළ යුත්ත අනිකකයයි කියනවා. මාන්නි මම සිතද සේවනය කළ යුත්ත සේවනය නොකළ යුත්තේ දෙආකාරයෙන් කියනවා. ඒ සිතද සේවනය නොකළ යුත්ත අනිකකි සේවනය නොකළ යුත්ත අනිකකයයි කියනවා. කළ යුත්ත නොකළ යුත්ත. ඒ වගේම තථාගතයන් වහන්සේ මේ සංඥාවත් දෘෂ්ටිය අත්බව පටිලාභයේ ආත්මභාවය ලැබීමද ඒ සේවනය කළ යුතු නොකළ යුතු ආකාරයට කොටස් දෙකකට කැඩුවා. එතකොට මෙතන කරුණු හතක් කියනවා. කායිකව වචනේ, ඊළඟට සිතේ, මෙතන චිත්තෝපාදය කියන එක, ඊළඟට සංඥාව, දෘෂ්ටිය, ආත්මභාව, අත්බව පටිලාභය. මෙහිම දේශනා කරාම සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ කෙටියෙන් දේශනා කරපු විස්තර කරන ලද අර්ථ නොබෙදෙන ලද මේ ධර්මයාගේ අර්ථය මෙසේ විස්තර වශයෙන් දනිමි කියලා. මහණෙනි මම කාය සමාචාරයේ සේවන කළ යුත්තේ සේවන නොකළ යුත්තේ දෙආකාරයෙන් කියන්නේ. මේ කාය සමාචාරයේ සේවනය කළ යුත්තේ අනිකකි සේවනය නොකළ යුත්තේ අනිකකයයි කියන්නේ. මෙසේ වනාහි භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාරන ලදී. ඒ සඳහා ඒ කුමක් සඳහා දේශනා කරන ලදද? ස්වාමීනි යම් බඳු කාය සමාචාරයක් සේවනය කරන්නාහට අකුසල ධර්මියෝ වැඩෙද්ද කුසල ධර්මියෝ පිරිහෙද්ද? එබඳු කාය සමාචාරය සේවනය නොකළ යුතුයි. කියන්නේ අපි මොකක් හරි මේ කයින් කරන දෙයක් කායික පැවැත්මක් තියෙනවා. මේක සේවනය කරන පුද්ගලයාට මේ අකුසල ධර්මයන් වැඩෙනවද කුසල ධර්මයන් පිරිහෙනවද? ඒ කියන්නේ කුසල් අඩු වෙනවා. ඒ වෙලාවේදී ඒ වගේ කාය සමාචාරයන් අපි නොකළ යුතුයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මේක හරි හොඳ දෙයක්. මේ අපි යම් කිසි දෙයක් කරනකොට දැන් මේ අපි මොකක් හරි දෙයක් කරනකොට දැන් සමහර වෙලාවට අපිට තියෙනවා මේ තෝර බේර ගන්න බෑ මේ දේ කරාම මේ අපි වැරදි දෙයක්ද නොවැරදි දෙයක්ද කියලා. මේ බොහෝම හොඳ මේ මෙෂර්මන්ට් එකක් යාඩ් ස්ටික් එකක් බුදුහාමුදුරුවෝ දීලා තියෙනවා. ඒ කියන්නේ යමක් කරන්න යනකොට මේකෙන් Tamanට තේරෙනවා නම් මේක මගේ කුසල් වැඩෙනවා අකුසල් වැඩෙනවායි කියලා කුසල් අඩු වෙනවායි කියලා අන්නේ දෙන්න නොකර ඉන්නේ කියලා කියනවා. යමක් කරුවාම කුසල් වැඩෙනවා නම් අකුසල් අඩු වෙනවා නම් අන්නේ දෙය කරන්නේ කියලා. මේ කුසලයේ අකුසලේ නම් අපිට උගාක් වෙලාවට මේ තේරුම් ගන්න පුළුවන් කමක් ඇති වෙනවා. මේක කරන්න ගියොත් මට මේ ප්‍රශ්නේ ඇති වෙනවා. ඒක නිසා මේක නොකර ඉන්න එක තමයි හොඳ කියන එක තෝරගන්න පුළුවන් කම වෙනවා. හැබැයි අර කුසලයේ අකුසලයේ කියන්නේ පළ විපාක වශයෙන් මේක හොයාගන්න අමාරු නැට හොයාගන්න පුළුවන් අවස්ථාවක් උදේට තියෙනවා. ඊළඟට සරියුත් මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනි කෙඹදු කාය සමාචාරයක් සේවනය කරන්නාට අකුසල ධර්මිය වැඩෙද්ද කුසල ධර්මිය පිරියෙද්ද? ස්වාමීනි මේ ලෝකේ ඇතමේ රළු වෙයි රළු ගති තියෙන. ලේ තැවරිච්ච අත් තියෙන්නේ. පහර දීමේ නැසීමේ යෙදුනේ ප්‍රාණින් කරේ දයාවක් නැහැ. මේ ප්‍රාණ යන්ට වදය කරන්න තමයි යාගේ තියෙන්නේ. ප්‍රාණ ඝාතය කරන ප්‍රාණ වදය කරන අනිවාර්ය. ගමෙහි වූ ආරණ්‍යෙහි වූ යම්කිසි අන්සතු ධනියක් වෙනවා නම් එය නොදුන්නාට එය සොරකම් සිතින් ගන්නවා. නොදුන් දේ ගැනීමේ යෙදෙනවා. ඒ කියන්නේ ප්‍රාණඝාතී අදින්නාදාන. යම්කිසි ස්ත්‍රියක් මව විසින් හරි එහෙම නැත්නම් පියා විසින් හරි එමත් නැත්නම් සොයුරු විසින් සොහොයුරිය සොයුරන් සොයුරියන් විසින් ඥාතීන් විසින් රකින්න එක ස්වාමියා විසින් සහිත වෙනවා. එතකොට එහෙම නැත්නම් මේ පුද්ගලයා ළඟට යාය නොයා යුතුයයි රජුන් විසින් දඩුවම් තබන අය තියෙනවා. ඊළඟට මේ මල් බාලාවක් බහලා වෙන් කරන ලද ස්ත්‍රීන් ඉන්නවා. ඒ අය සමග මේ කාමසේවණිය සඳහා හැසිරීමට පැමිණෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්තම කියනවා නම් ඒ Tamanට අවසර දීලා තියෙන කෙනෙක් විතරයි මේක හැටියට තියෙන්නේ ඒ සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙන්නේ. මේ අයියා කෙනෙක් හරි කවුරු හරි කෙනෙක් විසින් රකින්නවා නම් ඒ පුද්ගලයාව ඒ එහෙම රකින්න පුද්ගලයෙක් සමග ඒ කාමසේවණයට යන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒක කාම මිච්ඡාචාරය වෙනවා. දැන් මේ වගේ දේවල් වලට මේ සේවනය කරනවා. මෙහෙම සේවනය කරනකොට අකුසල ධර්මයන් වැඩෙනවා. කුසල ධර්මයන් පිරිහෙනවා. ඊළඟට ස්වාමීන් කෙඹදු කායික පැවැත්මක් සේවනය කරන්නාහට කුසල ධර්මියෝ පිරියෙද්ද අකුසල ධර්මියෝ වැඩෙද්ද? දැන් කුසල් වැඩෙන විදිය ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මා ස්වාමීන් මේ ලෝකයේ යතමෙක් තෙම ප්‍රාණඝාතයේ හැර ප්‍රාණඝාතයෙන් වෙන්නේ. මේ දඬුවම් කරන්න ওই බහාතවන ලී ආරම්භන ඒව අරගෙන දඬුවම් කරන්න යෑම ඇත්තේ නැහැ. ආයුධ ටික බිම තියලා තියෙනවා. බහාතවන ආයුධ ඇත්තේ. ලැජ්ජාව තියෙනවා, දයාවෙන් යුක්ත වෙනවා, සියලු ප්‍රාණීන් කෙරෙහි අනුකම්පා හිත ඇතුව වාසය කරනවා. නොදුන් දේ ගැනීම හැර දුන් දේ ගැනීමෙන් වෙන්නේ නැහැ. දීපු දෙයක් විතරයි ගන්න. එතකොට ගමේ හරි කොහි හරි වෙන වස්තුවක් උපකරණයක් වේද ඒක හොර හිතින් ගන්නෙ නැහැ. ඊළඟට යම් ස්ත්‍රියක් ඒ මව පියා ආදී ඥාතීන් ඒ අය විසින් රකින්නවද? එතකොට මව ප්‍රියා විසින් යම් කිසි කෙනෙක්ව රකින්නවද? ඒ රකින්න ඒ පුද්ගලයා විසින් සමග ඒ කාමසේවණිය සඳහා යන්නේ නැහැ. දැන් මේක හොඳට පැහැදිලි වෙනවා. මේ මිනිස්සයන්ට මේ Tamanට කවුරු හරි කෙනෙක් දුන්නොත් විතරයි අම්මා තාත්තා ඥාතීන් විසින් ඒ දන්න අපි ඔය ලං තියෙන කසාද බඳින ඒ දිය ප්‍රමේකින් ඇරය වෙන ආකාරයකට මේ කාමසේවණිය පැවැත්වීම මිච්ඡා කාම මිච්ඡාචාරයකින් එක මේ තථාගතයන් වහන්සේ මෙතන පෙන්නනවා. එතකොට දැන් මේ විදිහට පවතිනවා නම් මේ කුසල් කීනේවා වැඩි වෙනවා, මේවෙන් අයින් වෙනවා නම් මේ විදිහට මේ වගේ දේවල් ප්‍රාණඝාතය කරන්නේ අනුගදී ගන්නේ නැහැ, කාමී වර්ධව හැසිරෙන්නේ නැත්තම් මේ කුසල් වැඩි වෙනවා, අකුසල් අඩු වෙනවා. එතකොට මේක තමයි පෙන්වන්නේ මේ භාවිත කළ යුතු සේවනය කළ යුතු එකයි, සේවනය නොකළ යුතු එකයි. එතකොට අපිට පළවෙනියට පංසල් පද තුන තමයි මෙතනදී මූලික වශයෙන් කෙනෙක් මතක තියාගන්න ඕන. ඊළඟට මහණෙනි මම වචනීය පැවැත්මද සේවනීය කළුත්ත සේවනීය නොකළ යුත්තේ දෙආකාරයෙන් කියමි. ඒ වචනීය පැවැත්ම සේවනීය කළ යුත්ත අනිකකි සේවනීය නොකළ යුත්ත අනිකකේ භාග්‍යතුන් වහන්සේ විසින් යමක් වදාරන ලද නම් මේ සඳහා දේශනා කරනවා. ස්වාමිනී යම්මාකාරයේ වචනීය පැවැත්මක් සේවනීය කරන්නාට අකුසල ධර්මියෝ වැඩෙද්ද? කුසල ධර්මියෝ පිරිහෙද්ද? එමදු වචනීය පැවැත්ම සේවනීය නොකළ යුත්තේ? ස්වාමිනී යම්මාකාරයෙන් වචනීය පැවැත්මක් සේවනය කරන්නාට අකුසල ධර්මිය පිරියෙද්ද කුසල ධර්මිය වැඩෙද්ද? එමුදු වචනීය පැවැත්ම සේවනය කරන්නට කළ යුතුය. දොර කුසල් වැඩෙනේම තමයි අපි කරන්න ඕනේ. කුසල් අඩු වෙන අකුසල් වැඩෙනේම අපි අතහරින්න ඕනේ. ස්වාමිනී කෙමුදු වචනීය පැවැත්මක් සේවනය කරන්නාට අකුසල ධර්මිය වැඩෙද්ද? කුසල ධර්මිය පිරියෙද්ද? ස්වාමිනී මේ ඇතමේ සභාවක සිටියෝ පිරිස ළඟ හිටියේ තෙන් කෙනෙක් ඇවිල්ලා අහනවා රජුරුවන්ගේ රජ කුලයේ කවුරු හරි කොතනක හරි පින්වත් පුරුෂය මෙහිව යමක් දන්නේ නම් මේ කියවන කියලා සාක්ෂි අහනවා. එහෙම අහනකොට නොදන්නා දේ දනිමි කියලා කියනවා. දන්න දේ නොදනිමි කියලා කියනවා. දැක්කාම නොදැක්ක දේ දැක්කයි කියනවා. නේද? දැක්ක දේ නොදැක්කයි කියනවා. ඒතර මේ විදිහට මේ තමා හේතු කොටගෙන සුළු ලාභයක් අල්ලසක් ඒ වගේ දෙයක් හේතු කොටගෙන එයා දැන දැන බොරු කියනවා. එක්කෝ එහෙම ඒ එතකොට පළවෙනි වාරට ඒ මුසාවාදය ඒක කිරීම. ඊළඟට කොතනකාරි අහනවා එක තැනකින් අහලා ගිහිල්ලා අනිත් තැන කියනවා මේ ભેද කරන්න. අනිත් සත්‍යයන් ભેද කරන්න මෙහෙම කියනවා. මේක තැනකින් අහනවා ඒ අය සමගි වෙලා ඉන්න කට්ටියෝ ભેද කරනවා. බේදවුන්ගේ බේදයට තව අනු බල දෙනවා. එතකොට බේද වෙලා ඉන්න කට්ටියට තවත් උදව් කරනවා බේද වෙලාම ඉන්න. එතකොට මේ බේදු වායදක සතුටු වෙනවා. අභිනන්දනය කරනවා. එතකොට බේද කරන වචන කියනවා. මේ වගේ කේලාම් කියනවා. එතකොට දෙවිනියකට. මේ බලන්න හොඳට කල්පනා කරලා මේ වගේ දේවල් තමන්ගේ මනසින් කෙරෙනවද කියලා. දැන් මේක මේ වචනේ මනසින් හිතලයි මේක අන්තිමට වචනෙට ඔයෙන්නේ. ඒ වගේ පරිස්සමෙන් බැලුවොතින් පෙනේවි භාවනා කරන කෙනෙකුට පේනවා මේ වගේ ගති මේ අපි තුල මෙහෙම තියෙනවා කියලා. අපි මේ මෙහෙම ඒ කියන්නේ තව කවුරු හරි කෙනෙක් ඉන්නකොට ඒ පුද්ගලයාට අකමැත්තක් එහෙම තියෙනවා නම් එහෙම අර එහෙම කැමැත්තක් සිතේ තියෙනවද කියන එක ටිකක් චෙක් කරලා බලන්න එක හරි වටිනවා. එහෙම ගතියක් තියෙනවද කියලා. එහෙම තියෙනවා නම් පෙනීමේ භාවනාවේ සිත එකඟ නොවීමට ඔක හරියට බලපාන දෙයක්. එහෙම අර තමන්ගේ සිතේ ඇති කරගත්තා වූ කලින් ඒ කියන්නේ මේ දැන් හොඳ වෙන්න පුළුවන්. නමුත් අතීතයේදී ඒවට පුරුදු වෙලා ඉඳලා තියෙනවා. ඒක නිසා මේ මෙහෙම ගතියක් තියෙනවා මේ මනසේ. හොඳට පරිස්සමින් බලන්න එහෙම නැtei කියලා හිතන්නේ නැතුව මෙහෙම ගතියක් තමන්ගේ සිතේ තියෙනවද කියලා නොකරනවා වෙන්න පුළුවන්. එනකොට කිහිල් නොකියනවා වෙන්න පුළුවන්. මනසෙන් මෙහෙම සද්දයක් තියෙනවද කියන එක පොඩ්ඩක් බලන්න. ඊළඟට යම් වචනයක් අනුන්ට ගැරහීම වශයෙන් මේ රළු වචන තියෙනවා පරුස වචන. ඒ පරුස වචන අනුන්ගේ සිතට කටුකද අනුන්ගේ සිත කටුගත්තක් මෙන් ඇමිනෙන සුළුද කෝපයට ආසන්නද සමාධියට හේතු නොවෙනවද අන්න ඒ වචන කියනවා පරුස වචන. ඊළඟට මේ නොකල්ලි කතා කරනවා බොරු කියනවා අවඩ බස් කියනවා මේ අධර්ම වචන කියනවා මේ අනර්ථ කතා කියනවා. දැන් ඒ කියන්නේ ওই රජ්‍ය රූර් ගැන අරෝමිය වගේන ඔය කතා කරලා ආමීක ගැන ඒ වගේ ඒ වගේ මේ සම්ප්‍රප්පලාප ඒ වගේ වචන තියෙනවා. එතකොට දැන් මුසාවාදා, පරසාවාචා, පිසුනාවාචා, සම්ප්‍රප්පලාපා කියන හතර මේ කියන්නේ. මේක නොකළ යුතු දේවල්. ඊළඟට සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා ස්වාමීනි මේ බුදු වචනේ පැවැත්ම සේවනය කරන්නාහුට අකුසල ධර්මිය වැඩෙත්. කුසල ධර්මිය පිරියෙත්. ස්වාමීනි කෙඹුදු වචනේ පැවැත්ම සේවනය කරන්නාහුට අකුසල ධර්මිය පිරියෙත්. කුසල ධර්මිය වැඩෙත්. සානි මෙලව ඇතමෙක් තම මුසාවාදී හැර මුසාවාදී වෙන වෙනවා. සබාවක හිටී කවුරු හරි ඇහුවා නම් මේක දැක්කද කියලා. ඉතින් දැක්කම දැක්ක කියලා කියනවා. නොදැක්කනම් නොදැක්කයි කියන එක කියනවා. ඒ විදිහට අර සත්‍යම කියනවා. ඊළඟට කේලම් කියන්නේ නැහැ. අර කට්ටිය මෙතන බෙදවන්න කොටවන්න මේ මෙහෙම කියන ගතියක් එහෙම මොකුත් නැහැ. ඊළඟට පරස වචන. පරස වචන අතහරිනවා. ප්‍රිය වචනයක් තියෙනවද? ඒ ප්‍රිය වචනේ කනට සුවයක් දෙන වචන ඒවා තියෙනවද? ඒ සතුට වෙන ඒ වචන විතරයි එතන කියන්නේ. ඒ පරස වචනය කියන්නේ නැහැ. ඊළඟට සම්ප්‍රප්පලාපය. සම්ප්‍රප්පලාපයේ මත හැරලා සම්ප්‍රප්පලාපෙන් වෙන වෙලයි කලා වේලාවට සුදුසු ඒ වචන තමයි කියන්නේ. ඒ කියන්නේ සත්‍ය වූ වචන තමයි කතා කරන්නේ. ඒ කියන්නේ යම්කිසි වැඩක් පිණිස පවතිනවාද, නිවන පිණිස පවතිනවාද අන්න ඒ වචන තමයි මේ කතා කළ යුතු දැහැමි වචන තමයි කියන්නේ. එතකොට මේ විදිහට කිරීමෙන් මහණෙනි මම වචී සමාචාරයේ සේවනයේ කුලුත්ත සේවනයේ නොකුලුත්ත දෙ ආකාරයෙන් කියනවා. ඒ වචනීය පැවැත්ම සේවනයේ කුලුත්ත අනිකකී සේවනයේ නොකුලුත්ත අනිකය කියමින් මෙසේ යමක් භාගතුන් වහන්සේ දේශනා කරන ලද නම් ඒ මේ සඳහා දේශනා කරන ලදී. ඊළඟට මහණෙනි සිතේ පැවැත්ම මේ කියන්නේ මනෝ සමාචාර කියන එකයි. සිතේ පැවැත්මද සේවනයේ කුලුත්ත සේවනයේ නොකුලුත්ත දෙ ආකාරයෙන් කියනවා. ඒ සිතේ පැවැත්ම සේවනයේ කුලුත්ත එකක් සේවනයේ නොකලියුත්ත තව එකක්. මෙසේ භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරලදී මේ කුමක් සඳහා දේශනා කරලද? ස්වාමිනී යම්බඳු සිතේ පැවැත්මක් සේවනය කරන්නාහුට අකුසල ධර්මිය වැඩෙද්ද කුසල ධර්මිය පිරිහෙද්ද එමෙදු මනෝ සමාචාරයේ සේවනය නොකලියුතුයි. ස්වාමිනී යම්බඳු මනෝ සමාචාරයක් සේවනය කරන්නාහුගේ අකුසල ධර්මිය පිරිහෙද්ද කුසල ධර්මිය වැඩෙද්ද එවඳු මනෝ සමාචාරයේ සේවනය කළුත්ති. ස්වාමිනි කෙඹදු මනෝ සමාචාරයක් සේවනය කරන්නා වූ අකුසල ධර්මිය වැඩෙද්ද කුසල ධර්මිය පිරියෙද්ද? ස්වාමිනි මෙලවෙහි ඇතමෙක් දැඩි ලෝභය බහුල කොට ඇත්තේ වේද? මේකනේ අභිජ්ජාලු කියන එකයි මේ කියන්නේ. යම් අන්සතු සම්පතක් වේ නම් ඒ මාහට වන්නේ නම් ඉහිකී ඉත ආසා කරනවා. කොහොමක කර දෙයක් දැකලා කල්පනා කරනවා මේක මගේ වේවා කියලා. ඊළඟට මේ විකාරයටපත් සිත් කියලා කියනවා. ඒ කියන්නේ ව්‍යාපන චිත්තෝ කියලා කියනවා. ඒ දුෂ්‍ය අදහස් තියෙනවා. මේ සත්‍යු නැසේවා. වදයට පැමිණිත්තු නැති වෙලා යත්වා කියලා විනාශ අන්නේ ආදී වශයෙන් කල්පනා කිරීමක් තියෙනවා. අනුන්ගේ විනාශය කැමති වන්නේ වේද ස්වාමීන් මෙමිදි මනෝ සමාජාචාරයක් සේවනය කරන්නා වූ අකුසල ධර්මය වැඩෙත් කුසල ධර්මය පිරියෙත්. මේක හරියි වැදගත්. මේ ධර්මයේ නිසා බොහෝම දේවල් සිද්ධ වෙනවා. අභිජ්ජා කියන එක ඇති වුණොත් මේ අභිජ්ජා කියන කියන්නේ දැඩි ලෝභයේ හේතු කොටගෙන අපි බොරු කියනවා. උන ආරම්භය වෙන්නේ ඒකයි. මනසින් ආරම්භ වෙනවා මේ අභිජ්ජා කියන අපි දැඩි ලෝභයේ මගේ වේවා කියන කතාව. ඒක සඳහා බොරු කියනවා. සොරකම් කරනවා. කාමී වර්ධව හැසිරෙනවා. පොඩ්ඩක් බලන්න මෙහෙම ගති තියෙනවා නේද කියලා. ඒ කියන්නේ පෙලක් කියලාවට මේ රස්සාවල් කරන අය වුණත් කල්පනා කරනවා මේ පොඩ්ඩක් මේක පවත්වන්න මේ පොඩ්ඩ බොරු කිව්වට කමක් නැහැ කියලා. අර දැඩි ලෝභය නිසා එහෙම දේවල් කියනවා. ලාභ අවස්ථාවලදී එහෙම ගතියක් තියෙනව නේද කියන එක බලන්න පොඩ්ඩක් මනසේ එහෙම ගතියක් තියෙනවා. සොරකම් කිරීම වගේ දේවල් නොකරනවා වෙන්න පුළුවන්. නමුත් අර වගේ ගතියකට මනස එන බවක් තියෙනව නේද කියන එක පොඩ්ඩක් තමන්ම මනසෙන් කල්පනා කරලා බලන්න භාවනා කරන වෙලාව මේ සූත්‍ර දේශනාව නිකන් හරි සරලයි වගේ පෙනුනට මේ සූත්‍ර දේශනාව හොඳට සවන් දීලා ඒක මෙනෙහි කරලොත් ඒ ඊළඟ දවසේ භාවනා කරනකොට ඒකේ හරි විශාල දෙයක් තියෙනවා. හරි පුදුම දෙයක්. මේ මොකද මේකෙන් වෙන්නේ දැන් මේ අපි අභිජ්ජාව කියන එක ඇති වෙනවා නම් දැඩි ලෝභය කියන එක ඇති වෙනවා නම් මේක නිසා අපිට ඇති වෙන බොරු කීම් සොරකම් කිරීම කාමයේ වර්ධහා හැසිරීම ওই කියන එක මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අපි සීල කොටසේ තියෙනවා අපි ඕවා කරන්නේ නැති කියන එක. එතකොට අපි විශාල කාලයක් තුළ මේවා කරලා තියෙනවා. දැන් මේ විදිහට මේක නොකළ යුතු දෙයක් කියන එක මනසට ඇවිල්ලා ඒක තියෙනකොට අර සීල කොටස හොඳින් පවතිනවා. එතකොට දැන් මේක නිසා මේ සීල කොටස කෙනෙක්ගේ හොඳට පවතින පටන් ගන්නවා. මේ නිසාම අර අපි ආරයෂ්ඨාංග මාර්ගයේ අපි භාවනාව වඩනකොට ඒ සම්මාදිට්ඨි සම්මා සංකප්ප ඒ හරියට එනකොට ඉතුරු කොටස බොහෝම ලස්සනට ගමන් කරනවා. ඔය හුඟ දෙනකොට මේක දිගට යන්නේ නැත්තේ සම්මාදිට්ඨි සම්මා සංකප්පය මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ඒ හරියට ගිහිල්ලා ඔය සම්මාසත් සම්මා සමාධි හරියට යන්නේ නැත්තේ මෙන්න මේ මග හරියදී තමන් දන්නේම නැහැ තමන් නවතිනවා. ඒ නවතින්න හේතුව තමයි මෙන්න මේ වගේ මේ අභිජ්ජා කියනවා වගේ දේවල් අපේ මනසේ තියෙනවා. මොකද අපි බොහෝ කල් මේ වගේ දේවල් අපි පුරුදු පුහුණු වෙලා තිනෝ මේ විදිහ මනෝ සමාචාරයන් අපි තුල පවතිනවා. තියෙන බව නොදන්නාකම විතරයි තියෙන්නේ. ඒක නිසා හිතන්න එපා තමා තුළ මේ සීලය කියන එක හරියටම තියෙනවා කියලා. සීලය හරියටම තියෙන රහතන් වහන්සේට. ඒ සීලය නැති අපි හැම වෙලෙම කරන්නේ මේ සීලය පවත්තන්න අධික ලෙස මහන්සි වෙලා උත්සාහ කරනවා. ඒ උත්සාහ කරන එකට විරුද්ධව මේ අපේ මේ කලින් අපි ඇති කරගෙන තියෙන මේ දැඩි ලෝභය ඒ වගේම මේ අර මේ විකාරයටපත් වෙච්ච සිත මේ අනිත් පැත්තට වැඩ කරනවා. ඒක වැඩ කරනකොට අර පරණ දේවල් ඇස්සීම් වගේ දේවල් උඩ මේක යන්නේ නැති වෙනවා. ඒක නිසා මේ සූත්‍ර දේශනාව හරි වැදගත්. ඒ අතින් මේ භාවනාවට හරියට උදව්පකාර වෙනවා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා ස්වාමිනි සරුත් මහරහතන් වහන්සේ දේශනා ස්වාමිනි කෙමදු මනෝ සමාචාරය සේවනය කරන්නාහට අකුස ධර්ම පිරියෙද්ද කුසල ධර්ම වැඩෙද්ද ස්වාමිනි මෙලව ඇතෙමි දැඩි ලෝභී බහුල නොවේද යම් මේ අන්සතු සම්පතක් වේ නම් ඒ මාහට වන්නේ නම් ඉතයි ඒක නොසිතන්නේ වේද ඒ විකාරයට සිත් නොපිස් සිත්පත් වෙන්නේ නැද්ද දුෂ්‍ය අදහස් නැද්ද මේ සත්‍ය වෛර නැත්තෝ ඒවා ඌදුරු නැත්තෝ ඒවා සැප ඇත්තෝ ඒවා ආදී වශයෙන් මෙම සිතින් තේනවාද මේ මනෝ සමාචාරය සේවනය කරනකොට අකුසල ධර්මය පිරිහෙනවා කුසල ධර්මය වැඩෙනවා. එතකොට බලන්න දැන් අපි එතුමු කෙනෙක් මේ ව්‍යාපන චිත්තය නිසා මේ ප්‍රාණඝාතය ඊළඟට මේ පරුස වචන කේලාම් කියන වාගේ දේවල් තමයි ඒකෙන් ඇති වෙන්නේ. ඒක මූල වෙනවා. එතකොට දැන් මෙහෙම කරන්නේ නැත්තම් දැන් අපි යන්නේ ওই පාරේද? අපි යන්නේ හොඳ අරියට මගේ යන්නේ. අර අපි එහෙම අවිජ්ජා කියන එක එහෙම තියෙන අවස්ථාවේදී අපි යන්නේ වැරදි අටමගක. ඒ කියන්නේ මේ සම්මා මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායම, මිච්ඡා සති, මිච්ඡා සමාධි කියන පාරේ තමයි අරව තිනකොට යන්නේ. ඒකෙන් අයින් වෙනකොට මේක අනිත් පැත්තට යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හොඳ පාරේ යන්න පටන් ගන්නවා. සම්මා දිට්ඨිය ඇති වෙලා. ඒකට සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප ඒ හොඳ පාරේ ගමන් කරන්න යනවා. එතකොට ඊළඟට සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා. එතකොට දැන් මේ මහණෙනි මම සිතද සේවනය කළ යුත්තේ, සේවනය නොකළ යුත්තේ කියන එක මේ චිත්තෝපාද කියලා කියනවා. ඒකත් දෙආකාරයි කියලා. ඒ සිත සේවනය කළ යුත්තා අනිකකේ, සේවනය නොකළ යුත්තා අනිකකේ කියමින් මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දී මේක කුමක් සඳහා වදාරන ලද්දද? ස්වාමීනි, යම් බඳු වූ සිතක් සේවනය කරන්නාහුගේ අකුසල ධර්මියෝ වැඩෙද්ද, කුසල ධර්මියෝ පිරියෙද්ද? එමෙදු වූ සිතක් සේවනය කරන්නාහුට අකුසල ධර්මියෝ වැඩෙනවා, කුසල ධර්මියෝ පිරියෙනවා. එමෙදු සිත සේවනය නොකළ යුතුය. ස්වාමීනි, යම් බඳු වූ සිතක් සේවනය කරන්නාහුට අකුසල ධර්මියෝ පිරියෙද්ද, කුසල ධර්මියෝ වැඩෙද්ද? එමෙදු සිත සේවනය කළ යුතුය. දැන් අතන අර මනෝ සමාචාර කියුවාම නිකන් හිතන්න උගාක් වෙලාවට මේ සංස්කාර පැත්තෙන් එන විදිය. මෙතන මේ මෙතන කතා කරන්නේ මේ චිත්ත චිත්ත උපාද කියන එක, මේ චිත්ත පිරිසුදු සිත කියන එක. ස්වාමිනි, කෙමදු සිතක් සේවනය කරන්නාවගේ අකුසල ධර්මය වැඩෙද්ද, කුසල ධර්මය පිරියෙද්ද? ස්වාමිනි, මෙලෙවේ ඇතමෙ දැඩි ලෝභ ඇත්තේ, දැඩි ලෝභයෙන් යුතුව ඉතින් වෙසේද? ඊළඟට ව්‍යාපාද ඇත්තේ, ව්‍යාපාදයේ සිතින් වෙසේද? හිංසා කිරීම ඇත්තේ, හිංසා කරන සිතින් යුතුව වෙසේද? මහණි, මෙදු සිත සේවනය කරන්නාවගේ අකුසල ධර්මයෝ වැඩෙත්, කුසල ධර්මයෝ පිරියෙත්. ස්වාමිනි, කෙමදු සිතක් සේවනය කරන්නාහුගේ අකුසල ධර්මයෝ පිරියෙත්, කුසල ධර්මයෝ වැඩෙත්. මෙහි ඇතමෙක් දැඩි ලෝභ නැත්තේ, දැඩි ලෝභ නැති සිතින් වෙසේ. ව්‍යාපාද නැත්තේ, ව්‍යාපාද රහිත සිතින් වෙසේ. හිංසා කරන සිත් නැත්තේ, හිංසා නොකරන සිතින් යුතුව වෙසේ. එමදු සිත සේවනය කරන්නාහුගේ අකුසල ධර්මයෝ පිරියෙත්, කුසල ධර්මයෝ වැඩෙත්. එතකොට දැන් මේ විදිහට දැන් අපිට පේනවා මේ අපි අයින් වෙන්න පටන් ගන්නවා නම් මේ දැඩි ලෝභයෙන්, ව්‍යාපාදයෙන්, හිංසාවෙන් එවෙන් අයින් වෙනවා නම් ඒ අයින් කිරීම හේතු කොටගෙන අපි දැන් මෙතන අපිට ඇති වෙන්නේ අර නික්කම් සංකප්පේ, අව්‍යාපාද සංකප්පේ, අවිහිංසා සංකප්පේ. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඒ සම්මා සංකප්පේ කොටස තමයි මේ විදිහට ඇති වෙන්න පටන් ගන්න. ඊළාට මහණෙනි, මම සිතද සේවනය කළ යුත්තේ, සේවනය නොකළ යුත්තේ දෙආකාරයෙන් කියන්නේ. ඒ සිතද සේවනය කළ යුත්තේ අනිකකී, සේවනය නොකළ යුත්තේ අනිකකී කියමි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් වදාන ලද, මේ සඳහව දේශනා කරන ලදී කියලා සරිත් මහරහතන් වහන්සේ මේ සිත ගැන මේ විදිහට කියනවා. ඊළඟට පස්වෙනි එක තමයි, මහණෙනි, මම සංඥාවද සේවනය කළ යුත්තේ, සේවනය නොකළ යුත්තේ දෙආකාරයෙන් කියන්නේ. සංඥාව සේවනය කළ යුත්තේ අනිකකී, සේවනය නොකළ යුත්තේ අනිකකී කියන්නේ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී, මේ කුමක් සඳහා දේශනා කරන ලදද? ස්වාමිනි, යම්බඳු සංඥාවක් සේවනය කරන්නෝගේ අකුසල ධර්මියෝ වැඩෙද්ද, කුසල ධර්මියෝ පිරියෙද්ද? එමෙදු සංඥාව සේවනය නොකළ යුතුය. ස්වාමිනි, යම්බඳු සංඥාවක් සේවනය කරන්නාහුගේ අකුසල ධර්මියෝ පිරියෙද්ද, කුසල ධර්මියෝ වැඩෙද්ද? එමෙදු සංඥාව සේවනය කළ යුතුය. ස්වාමිනී, කෙමදෝ සංඥාවක් සේවනය කරන්නාගේ අකුසල ධර්මෝ වැඩෙද්ද, කුසල ධර්මෝ පිරියෙද්ද? ස්වාමිනී, මෙහි ඇතමෙක් දැඩි ලෝභ ඇත්තේ, දැඩි ලෝභ සහගත සංඥාවෙන් එසෙනවා. බලන්න දැන් මෙතන චිත්තය තියෙනවා, මේ චිත්තෙට උදව් උපකාර වෙච්ච සංඥාවක් තියෙනවා. දැන් අපි මාංශි දෙයක් දැක්කහම ඒ දැකපු දේ සම්බන්ධයෙන් අපිට ඇතිවෙනවා යම් ආකාරයකට මේ යම් ස්පර්ශයක් ඇති වෙලා ඒ ස්පර්ශය නිසා වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාව ඇති වුනහම මේ වේදනාව අපි සංඥාවෙන් දැනගන්නවා. මේක සුඛයි, දුකයි, අදුක්කම සුඛයි වශයෙන් අපි දැනගන්නවා. ඉතින් හුඟක් වෙලාට මේ දැඩි ලෝභයන්නේ මේ සුඛ සංඥාව සම්බන්ධයෙන් මොකද ඇති වෙනවා. සංඥාවෙන් මේක දැනගත්තාම ඒ නිසා අපිට චේතනාවක් ඇති වෙනවා. මේ චේතනාවෙන් ඒ චිත්තයන් ඇති වෙනවා. ඒ චිත්තේ අර දැඩි ලෝභ සහගත බව තියෙනවා. එතකොට මේකට හේතුුනේ මොකද්ද? අර පළවෙනි ඇතිවෙච්ච සංඥාව. ඒ සංඥාව සුඛේ කියන සංඥාව නිසා තමයි අපිට අර විදිහේ චිත්තයක් ඇති වෙන්නේ. එතකොට දැන් අර චිත්තයෙන් ආපහු කරන්නේ මොකද? අර සංඥාවටම යනවා. ඒ දෙන්නම ආපහු යනවා. සංඥා චේතනා කියන දෙකට ඒ ධම්ම කොටසට අර මනස නැවතත් යොමු වෙනවා. එතකොට මේ සංඥාව අපි භාවිතා කරන්නේ නැත්තම් සංඥාවෙන් තමයි අපි මේ දේවල් වෙනස් කරගන්න ඕනේ. දැන් මේ සංඥාව මාරු කරපු ගමන් මොකද වෙන්නේ? අපි තෝ දැන් සුඛයි කියලා යම් කිසි දෙයක් ලෝභයලා තියෙන මේ සුඛයි කියලා අරගෙන ආහාරයක් කල්පනා කරන්නේ. ඒ ආහාරය සුඛය නැtei කියන එක කල්පනා කරොත් මේකේ තියෙන දුක්ඛ භාවය, මේකේ තියෙන ආහාර පිටිකුලතා සංඥාව ඒ ආදි වශයෙන් බලලා මේක නිසා තමා විඳින දුක්ඛේ හැම පේනවා නම් මම මෙච්චර මාංශ වෙනවා මේක හොයන්න. මෙච්චර මං මේ ශාරීරිය පවත්තන් මාංශ වෙනවා මේ ආහාරය සම්බන්ධයෙන්. එතකොට ඒක ගැන ඒ විදිහට හිතන්න ගත්තොත් අර සංඥාව මාරු වෙනවා. මුලින් තිබිච්ච සංඥාව කොහොම හරි මට මේ කෑම ඕනි. දැන් මේ සංඥාව යා ආහාර පිටිකුලතා සංඥාව ආදී දේවල් භාවිත කිරීම නිසා අර ඒ සම්බන්ධයෙන් එක කැපුණාම ඒ සංඥාව භාවිත වෙන්නේ නැති හින්දාම අර විදිහ චිත්තයක් නැති වෙන්නේ නැති වෙනවා. එතකොට මේ වගේ සංඥාවන් අපි භාවිත නොකළ යුතුයි කියන එකයි පින්නා. ඊළඟට ව්‍යාපාද ඇත්තේ ව්‍යාපාද සහගත සංඥාවෙන් මෙසේ. ඊළඟට හිංසා කරන සහගත සංඥාවෙන් මෙසේනවා. හිංසා කරන්නේ හිංසා සහගත සංඥාවෙන් මෙසේනවා. මේක මේ අපේ මනස අපි කොහොමද පුරුදු කරන්නේ? ඒ විදිහට තමයි මේ අපේ මනස ගමන් කරන්නේ. ඉතින් අපි මේ වගේ චිත්තයන්ට අපි කැමති නම් ඒ විදිහ චිත්තයන් හැදෙනවා. ඉතින් ඒ වගේ සංඥාවන් වලට කැමති නම් ඒ සංඥාව අපි නැවත නැවතත් අර පවත්වනවා. මොකද නාම රූපයෙන් අපි චිත්තය හැදෙනවා. ඊළඟට ඒ විඥාණය වෙනවා. ඒ විඥාණයෙන් ආපහු නාම රූප. ඔය දෙපැත්තටනේ යන්නේ. ඉතින් මේ දේ තමයි මේ කියන්නේ. මේක නිසා මේක සිද්ධ වෙනවා. ඒක නිසා මේ වගේ සංඥාවන් භාවිත නොකළ යුතුයි. ස්වාමිනී මෙබඳු සංඥාව සේවනය කරන්නාගේ අකුසල ධර්මයේ වැඩිත් කුසල ධර්මයේ පෙරේත. ස්වාමිනී කෙමදු සංඥාවක් සේවනය කරන්නාගේ අකුසල ධර්මයේ පෙරේත් කුසල ධර්මයේ වැඩිත්. ස්වාමිනී මෙහි ඇතමි දැඩි ලෝභ නැත්තේවි. දැඩි ලෝභය නැත්තම් අපි කුසල ධර්මයන් වැඩෙනවා. දැඩි ලෝභය නැති සංඥාවෙන් වාසය කරනවා. ව්‍යාපාද නැත්තේ ව්‍යාපාද නැති සංඥාවෙන් වාසය කරනවා. තර් මේ වගේ සංඥාවන් සේවනය කරන්නොත් අකුසල ධර්මිය පිරියන කුසල ධර්ම වැඩෙනවා. එතකොට මහණෙනි මම සංඥාව සේවනය කළ යුත්තේ සේවනය නොකළ යුත්තේ දෙයාකාරයෙන් කියමි. ඒ සංඥාව සේවනය කළ යුත්තේ අනිකකි සේවනය නොකළ යුත්තේ අනිකකි කියමි. මෙසේ භාග්‍යතුන් වහන්සේ විසින් යමක් දේශනා කරන ලදන ඒ මේ සඳහා දේශනා කරන ලදී. එතකොට මෙතෙන්දී මේ දෙකක් කියන එක පෙන්නනවා. මේක දෙකක් එකක් භාවිත කළ යුතුයි අනිත් එක භාවිත නොකළ යුතුයි. ඊළඟට දික්ටි පටිලාභය ගැන තත සරුවත් මහරහතන් වහන්සේ තථාගතයන් වහන්සේ කිව් වචනේ කියනවා. මහණෙනි මම දෘෂ්ටිය සේවනීය කළ යුත්ත සේවනීය නොකළ යුත්තේ දෙආකාරයෙන් කියනවා. ඒ දෘෂ්ටියද සේවනීය කළ යුත්ත අනිකකි සේවනීය නොකළ යුත්ත අනිකයයි කියනවා. භාග්‍යතුන් වහන්සේ විසින් මෙසේ දේශනා කරන ලදී. මේ කුමක් සඳහා දේශනා කරන ලද්ද? ස්වාමීනි යම්බදු දෘෂ්ටියක් සේවනය කරන්නා වූ අකුසල ධර්මිය වැඩෙද්ද කුසල ධර්මිය පිරිහෙද්ද එමුදු දෘෂ්ටිය සේවනීය නොකළ යුත්තේ? ස්වාමිනී යම් බඳු දෘෂ්ටියක් සේවනය කරන්නා වූගේ අකුසල ධර්මිය පිරියද්ද කුසල ධර්මිය වැඩෙද්ද එමද දෘෂ්ටි සේවනය කළ යුතුය? ස්වාමිනී කෙමදු වූ දෘෂ්ටියක් සේවනය කරන්නා වූගේ අකුසල ධර්මිය වැඩෙද්ද කුසල ධර්මිය පිරියද්ද? එතකොට මේ අකුසල ධර්මිය වැඩෙන විදිය මේ කෙනෙක් කල්පනා කරනවා. මේ දීමෙන් පලක් නැත, මව නැත, පියා නැත ආදී වශයෙන් කල්පනා කරනවා. මේ පරලෝකීය මේ මෙලෝ පරලෝ දන්නාය නැත මේ විදිහට කල්පනා කරනවා. මේක මේ මමංකාරය හා මේ සම්බන්ධයි කියන්නේ මේකේ මේ දිට්ඨිය වනුවම මේක සිද්ධ වෙන්නේ. කෙනෙක් කල්පනා කරනවා මේ මම නැtei කියලා, මම නැtei කියලා හිතුවාම ඉතින් මේ උගන්නපු ගුරුවරයෙකුත් නැහැ, අම්මත් නැහැ, තාත්තත් නැහැ. අන්න ඒ වගේ මේ පැත්තට මේ උච්ඡේද දෘෂ්ටිය හා සම්බන්ධතාවයක් මෙතන තියෙනවා. මෙන්න මේ විදිහට කෙනෙක් කල්පනා කරනවා. මේ වගේ දෘෂ්ටීන් තියෙනවා නම් අකුසල ධර්මය තමයි වැඩේ. ස්වාමිනී කෙමදු දෘෂ්ටිය සේවනය කරන්නා වූ අකුසල ධර්මිය පිරියෙද්ද කුසල ධර්මිය වැඩෙද්ද? ස්වාමිනී මෙලෙහි ඇතමෙක් මෙමදු දෘෂ්ටිය ඇත්තේ වේ. දුන් දෙහි ඵල ඇත. මේ එක එක දේවල් වල විපාකයන් තියෙනවා. පරලෝ සිටියුන්ට මෙලව ඇත, මෙලව සිටියුන්ට පරලෝ ඇත. ඊළඟට මව පියා ඇත ආදී වශයෙන් කෙනෙක් කල්පනා කරනවා. මේ ඕපපාතික උපදින සත්‍යයන් ඉන්නවා ආදී වශයෙන් ඒ දෘෂ්ටියන් තියෙනවා නම් ඒක මේ හොඳ දෘෂ්ටියක්. ඒ දෘෂ්ටිය නිසා සේවනය කරන පුද්ගලයාගේ අකුසල ධර්මයන් පිරිහෙනවා, කුසල ධර්මයන් වැඩෙනවා. ඊළඟට සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ තථාගතයන් වහන්සේ මේ මම දෘෂ්ටිය සේවනය කළ යුත්ත නොකළ යුත්තේ කියලා දෙපරිදි කියලා කිව්වේ මෙන්න මේ මේ දෙයි කියලා මම දැනගත්තා කියන්නේ. මහණෙනි මම ආත්ම භාව ලැබීමට දෙපොතු කර කියනවා. අත්ත භාව පටිලාභය කියන එකක් සේවනය කළ යුතුය, අනිත් එක සේවනය නොකළ යුතුය කියන්නේ. එතකොට මේ කුමක් සඳහා කියනවාද? යම් ආත්ම භාවයක් ලැබීමෙන් සේවනය කරන්නාගේ අකුසල ධර්ම වැඩිද කුසල ධර්ම පිරිහෙද්ද එමුදු ආත්ම භාවය ලැබීම සේවනය නොකළ යුතුය. යම්කිසි ආත්ම භාවයක් ලැබීමෙන් සේවනය කරන්නාගේ අකුසල ධර්ම පිරිහෙද්ද කුසල ධර්ම වැඩිද්ද එමුදු ආත්ම භාවය ලැබීම සේවනය කළ යුතුය. ස්වාමී කෙමුදු ආත්ම භාවයක් ලැබීම ඇතුළුගේ අකුසල ධර්ම වැඩිද්ද කුසල ධර්ම පිරිහෙද්ද දුක් සහිත ආත්ම භාවය ලැබීම ඇත්තෝගේ උත්පත්තිය නොනෙමි බැවින් අකුසල ධර්ම වැඩිති කුසල ධර්ම පිළිගනිති. බලන්න මේක හරිය ගැඹුරු දෙයක් එතන කිව්වේ. මෙතන මේ කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා මේ reborn not ended කියන එකයි. නැවත උත්පත්තිය ඇති අපේ කෙනෙකුට උත්පත්තියක් ඇති වෙනවා නම් මේ ඕනම උත්පත්තියක් දුක්ඛයි. ඕනම උත්පත්තියක් ගත්තොත් දුක්ඛයක් තියෙනවා නේද? එතකොට අපි හිතමු මේ අනාගාමී පුද්ගලෙක්. අනාගාමී පුද්ගලෙක් හෝ ඒ කියන්නේ මේක ඉවර කරගන්නේ නැතුව වෙන ලෝකයකට යනවා කියන්නේ ඒ කියන්නේ මේක ඉවර කරගත්තේ නැහැ කියන උත්පත්ති නොනිමි තියෙන නිසා ඒ ආත්මභාවයේ එතන ප්‍රතිලාභයක් තියෙනවද? ඒ ප්‍රතිලාභය ඒක ඒ අකුසල භාවයටයි හේතු වෙන්නේ. කුසලයට නෙමෙයි. එතකොට බලන්න ඒ තරම් දුරට මේක යනවා. ඒ කියන්නේ අන්තිමට වැළුවාම කිසිම ආකාරයකින් මේක ඉතුරුවක් කරගන්න තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ නැති වෙන වෙන හේතුන් නිසා පවත්තන දේවල් තියෙනවා. අපි තුන් බෝසතාණන් වහන්සේ නමක් ගත්තත් එහෙම බෝධිසත්වයන් වහන්සේ නමක් ඒ භවෙන් භවයට යන්නේ ඒ අනිත් අයට මේක මේවා කරලා දෙන්න මේ කරුණාවෙන් කරන දෙයක්. එතකොට ඊ වගේ දෙයක් ඇරුණාම එතන හොඳට පැහැදිලි කිසිම ආකාරයකින් මේ යන්න කියලා තථාගතයන් වහන්සේ කියන්නේ නැහැ. ස්වාමී කෙමදු ආත්ම භාවයක් ලැබීමක් ඇතුළේ අකුසල ධර්ම පිළියෙද්ද කුසල ධර්ම වැඩෙද්ද ස්වාමී දුක් රහිත ආත්ම භාවයේ ලැබීම ඇතුළේ උප්පත්ති නිවැරි අකුසල ධර්ම පිළියෙද්ද කුසල ධර්ම වැඩෙද්ද. එතකොට මේ විදිහට ඒ අත්පටිලාභය කියන එකත් ඒ දෙකට කැඩුවා. ඒ කියන්නේ ලබා ගන්න එපා කියන එක තමයි ඒකේ ලැබීමෙන් වෙන්නේ. ඒක අකුසල දෙයක් කියන එක තමයි මේ කොහොම හරි මේක නිවනටම යන එක තමයි මෙතන තියෙන්නේ අවසානයේට. මේක අතහැරී ගත්තේ නැත්නම් මේ ප්‍රශ්නේ තියෙනවා. එතකොට සරියුත් මහරහතන් වහන්සේ එතකොට මේ විදිහට මේ දෙය ආකාරයේ කියලා තථාගතයන් වහන්සේ මේ දේශනා කරන ලද්දේ අර්ථය මේකයි කියලා සරියුත් මහරහතන් වහන්සේ තිබු විස්තර කරා. එතකොට මේ බුදුජානක වහන්සේ දේශනා කරන යහපත යහපත සාරිත. ඉතින් මම මේ කියන කෙටියෙන් කියපු දේ මේ විස්තර වශයෙන් මෙහෙම දේශනා කරපු එක. ඊට පස්සේ තථාගතයන් වහන්සේ මේක තවදුරටත් ගෙනියනවා. ඉතින් තථාගතයන් වහන්සේ මේ කරුණු හතම ওই සරියුත් හාමුදුරුව කිව්වා වගේම ආභව කිව්වා. බලන්න පොඩිද කියලා අපි නිකන් මේ අපේ නිකන් කටරෙදෙනවා මේවා මේ විදිහට කියලා. නමුත් ඒ බුදු කෙනෙක් නැවතත් ඒ සරියුත් මහරහතන් වහන්සේ කියපු එක මේක රිපීට් කළා. ඒක හරිය වැදගත්කමක් තියෙනවා. මොකද ඒ බුදුහාමුදුරුවෝ කියනවා සරියුත් හාමුදුරුවෝ කියනවා. එතකොට අහගෙන ඉන්න රහතන් අනිත් අයට පේනවා මේක ඒ තරම් වැදගත් වූ දෙයක් කියලා. ඒ වැදගත් වූ දෙයක් කියලා ඒ මේ පේන්නේ ඒ අය ඒක කියන්නේ මේක ඇත්තටම කියනවා නම් මේක ඒ තරම් වැදගත් වූ දෙයක්. මේක හුඟා දුරට යන දෙයක්. අපි විචරයම තීරුම් ගත්තේ නැති දෙයක් මේ දේවල්. ওই ප්‍රාණඝාතය කියන එක දැන් අපි පාණාතිපාතා වේරමණී කියලා අපි කියන්නේ ඒ ප්‍රාණඝාතය කළොත් ඒ ප්‍රාණඝාතය කිරීම හේතු කොටගෙන අපි යනවා මේ ද්වේෂය ඇති වෙන ප්‍රාණඝාතය කරාම ද්වේෂය නිසා ප්‍රාණඝාතය පැත්තට යන්නේ. අපි ඕකට ද්වේෂය පැත්තට ගියොත් අපිට ඇති වෙන්නේ මොනවද? මේ වැරදි මඟ වැරදි අටක අපි යනවා. මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප ඒ පාරේ තමයි අපි ගමන් කරන්නේ. ඒ වගේම තමයි අදත්තාදානිය කියන එක. අපි අදත්තාදානිය කරනවා නම් අදත්තාදානිය හේතු කොටගෙන අපි වැරදි යන්නේ ලෝභය ඇති වෙන පාරේ. එතකොට අපි අර අරියට මඟ කියන එක අපිට නැති වෙනවා. ඉතින් මේකේ වැදගත්කම කියන එක මේ දන්නවා රහතන් වහන්සේලා. ඒක තමයි මෙච්චර මේ මහන්සියලා මේක කියන්නේ. සාමාන්‍ය මනුස්සයන් හිතන්නේ ඉතින් මේක මේ ගාක් වෙලාවට මේකින් මේ අර අපාය ඉපදින මේ දිවිසන් ලෝකෙ ඉපදින එක ඒකයි කියන එක අර්ථය තමයි ගාක් දෙනෙක් ගන්න. ඒක තේරුම තියෙනවා. ඒකේ ප්‍රතිඵලය තියෙනවා. ඒක කිරීමෙන් අර විදිහට යනවා. මේක එන්න තියෙන්නේ. මේක වැඩිම තියෙන්නේ මේවා සංස්කාර. මේ වගේ සංස්කාරයන් මේ කිරීමෙන් අපේ මනසත් ඒ සංස්කාරයන් වලට පෙළඹෙනවා. ඒ සංස්කාරයන් වලට අපි පෙළඹෙනකොට අපි වැරදි පාරේ ගමන් කරනවා. අර සමාධිය වැඩෙන්නේ නැහැ. ඒක නිසා ඥානය නැති වෙන්නේ නැහැ. ඒකට ඒක නැති වෙන්න තමයි මේ විදිහට මේවෙන් අයින් වෙන්න ඕන වෙලා තියෙන්නේ. එතකොට ඊට පස්සේ සරත් බුදුරජාණන් වහන්සේ මේ කරුණ හත නැවතත් දේශනා කළ අර විදිහට දීර්ඝ වශයෙන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චක්කු විඥානේ දැනගත යුතු රූපේ එක සේවයට කළ යුතුයි සේවනය නොකළ යුතුයි කියලා කියනවා. සෝත විඥානින් දත යුතු රූපේ මේ ආදිට චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන එතකොට මේ විඥාන හයම ওই විදිහට කියනවා. එතකොට එහෙම කිව් එහෙම නොකළ යුතුයි කළ යුතුයි කියවම සරියුත් මහරහතන් වහන්සේ නැවතත් එපාර කියනවා මේ මම ඒක කියපු දේ මම කෙටියෙන් කියපු දේ මම දන්නවයි කියලා. සරියුත් මහරහතන් වහන්සේ දැන් මේක ආපහු විස්තර කරනවා. මම චක්කු විඥානයේ දැල්ගත් යුතු රූපේ සේවනයේ කලියුත් සේවනයේ නොකලියුත් ඇදි ආකාරයෙන් කිම් භාගතුන් වහන්සේ මෙන්න කිව්ව දේ මට වැටහෙනවයි කියලා. එතන යම්කිසි ආකාරයකට ඒක කිරීමේ යම්කිසි රූපයක් අපි සේවනය කරනකොට අපේ කුසල ධර්මයන් පිරිහෙනවද අකුසල ධර්මයන් අපේ වැඩි වෙනවද ඒ දේවල් අපි නොකර ඉන්න ඕනේ. යම්කිසි ආකාර වූ රූපයක් බලන්න හුඟා මේක ගත්තාම හරි ගැඹුරුයි. දැන් බලුවාම යම්කිසි රූපයක් නිසා මට ඒ රූපය සේවනය කිරීම නිසා මට ඇතිවෙනවා නම් අකුසල් ඇතිවෙනවා නම් කුසල් නැතිවෙනවා නම් අන්න ඒ දේ මම ඒ රූපයන්ගෙන් අයින් වෙන්න ඕනේ. ඒ කියන්නේ චක්කු විඥාණයෙන් එතන මේ විදිහට පහ කරගන්න සිද්ධ වෙනවා. එතකොට මේ විදිහට චක්කු විඥාන, සෝත විඥාන, මනෝ විඥාන ආදී වශයෙන් එතකොට මේ විඥාන හයටම තථාගතයන් වහන්සේ දේශනා කළා. එතකොට ඊට පස්සේ ආපහු ඒ විඥාන හය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ චරිතුම් මහරහතන් වහන්සේට යහපත යහපත සාර මිත්‍රයි කියලා මෙහෙම කෙටියෙන් කියපු දේ මෙහෙම විස්තර වශයෙන් අර්ථන බුදු විස්තරය දැනගත යුතුයි කියලා දැන් තථාගතයන් වහන්සේ නැවතත් ඒක කියනවා. එහෙම කියලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නැවතත් විස්තර කරනවා මේ චීවරය, පිණ්ඩපාතය, සේනාසනෙ, ගම, ඊළඟට මේ නියංගම් නගර ජනපද මේවත් දෙආකාරයි කියලා. ඒක පළක් ඒවා සේවනය කළ යුතුයි සේවනය නොකළ යුතුයි. දැන් ඉතින් අපි දන්නවා දැන් අපි ඔය නරක තැනක්. ඒ කියන්නේ ඔය කරදර තියෙන කලබල තියෙන යම්කිසි ජනපදයක් මේව කරනවා නම් යුද්ධ තියෙන ඒවක් කරනවා නම් ඉතින් කාගේවත් මේව වැඩෙන්නේ නැහැ. මේ කුසල් වැඩෙන්නේ නැහැ. අකුසල් තමයි වැඩෙන්නේ. මොකද ඉතින් නිතර මේ යුද්ධ රණ්ඩු ඒ වගේ දේවල් නැහැ. බෝම්බ දානවා ඒ වගේ. එතකොට ඒ වගේ දේවල් සේවනය නොකළ යුතුයි කියලා. එතෙ මේ විදිහට මේ සූත්‍ර දේශනාව යනවා. මේක හරි හොඳයි. හොඳට මේක මනසට අරගෙන ඒ මනසට අරගෙන ඊට පස්සේ භාවනා කරනකොට මේ මේකේ ප්‍රතිඵලය බොහොම ඉක්මනින් ලැබෙනවා. මේ කරුණු ගැන හොඳට මෙනෙහි කරලා ඒක පිළියර ගන්නවා නම් මේක නිසා මේක වෙනවායි කියලා අර සේවනය කර යුතු නොකළ යුතු. මම මේ කියන්නේ මොකද මම මේක පළවෙනි පාර මම අවුරුදු 10කට 12කට ඉස්සර කියපුවාම ඒක මම බොහොම උනන්දුවෙන් කියුවා. ඉතින් මේක එච්චරම දෙයක් නැහැ වගේ නේද කියලා මට ඒ දවස්වල හිතුණා. හැබැයි පහුවදා භාවනා කරනකොට මට තේරුණා හරි ලොකු වෙනසක් තියෙනවා කියලා. හරිම පුදුමාකාර වෙනසක් ඒ සූත්‍ර දේශනාව නිසා මට ඇති වුණා කියලා. ඒ පාරම ආයි පාරක් බැලුවා. මොකද දෙතුන් පාරම මේක කිව්වලා තියෙනවා මේ හේතුව උඩ. මොකද ඒකෙන් මට දැන් තේරෙනවා මේක වෙන්නේ මොකද කියලා. අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දැන් අපි භාවනා කරමින් ගොදෙනි උදව් උත්සාහ කරනවා සම්මාදිට්ඨි සම්මා සංකප්පෙන් පවත්වාගෙන යන්න. ඒ සම්මා සංකප්පෙන් පැනලා ඉතුරු ටික කරගෙන යන්න බැරි වෙන්නේ අර සීල කොටස කියන එක. අර මනසේ තියෙන ඔය අවිජ්ජාලූ හෝති කියන ඒ වගේ ගතිය නිසා ව්‍යාපාද සංකප්පේ ආදී දේවල් නිසා අර ඉතුරු ටික හොඳට යන්නේ නැහැ. දැන් මේක නොකළ යුතුයි කියලා මේක මනස හඩගස්සා ගත්තාම ඒ හඩගස්සා ගැනීම හේතු කොටගෙන පුදුමාකාර විදිහට අර සමාධියන් කරා තමයි ගමන් කරන්නේ. හොඳයි මේ සූත්‍ර දේශනාව මෙච්චරයි තියෙන්නේ. ඉතින් අපි අද දැන් ප්‍රශ්න වලට යමු. කාටද ප්‍රශ්නයක් තියෙනවද?
ඩොක්ටර් පමණි සතන්නේ.
ආ කමල් කියන්නේ.
අර නැත්නම් ඒක කිව්වනේ යම්කිසි රූපයක් චක්කු විඥානයෙන් ගත යුතු රූපයක් සේවනය නොකළ යුතු කළ යුතු එතකොට චක්කු විඥානයෙන් ගත සේවනය කරන රූපයක් කුසල ධර්මයන් වැඩේ නම් ඒ සේවනය කළ යුතුයි නොවැඩේ නම් සේවනය නොකළ යුතුයි කියලා එතකොට එතන දැන් අපිට ඔයගේ ආයතන වලින් කුසල ධර්මයන් වැඩෙන විදිහට සේවනය කළ යුතු රූපයක් එක් පොඩ්ඩක් තව චිත්ත පැරිගෙන
ඔතන කුසල ධර්මය වලින් රූපයන් තමයි. ඉතින් අපි මේ රහතන් වහන්සේලාව දකින්නවනම් භික්ෂූන් ඒ කියන්නේ හොඳට හැසිරෙන භික්ෂුන් වහන්සේලා දකින්නවනම් ඉතින් ඒ වගේ දේවල් ඒ රූප හොඳයි. එතකොට ඒවා භාවිතා කිරීමෙන් කෙනෙකුට යනවා. අපේ තුන් යම්කිසි ආකාරයකට මේ කාමී ඇවිස්සෙන කාමයන් නැන් වෙන එහෙම නැත්නම් ව්‍යාපාදයේ ඇති වෙන ව්‍යාපාදයේ සහිත වූ ඒ රූපයන් අපි නිතර නිතර අපි සේවනයක් තියනවාද? ඒ හේතු කොටගෙන අපේ අයියා මේ කුසලයන් කිනේව අඩු වෙලා අකුසලයන් කිනේව වැඩි වෙනවා. එතකොට ඉතින් මේක බෙදා ගන්න තමයි තියෙන්නේ මේ විදිහ අනුව. මට යම් කිසි දෙයක් උඩ මට මේක බොහොම වැඩෙනවයි කියලා තේරෙනවා නම් උපේක්ඛාව පවතින්නේ නැති තත්ත්වයක් තියෙනවයි කියලා පේනවද? අන්නේ ඒ රූපයන්ගෙන් තමන් අයින් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ නම් මේ තමන් කැමති වූ මනාපු ඒ රූපය දැකපු ගමන් කඩාගෙන මිදගෙන ඒකම හොයාගෙන යන්නේ. එතකොට ඒක ඒතාක් මනස එතන පවතින තාක් කල් එතන නාම රූප ධර්මයක් වැඩෙනවා. ඉන්නේ නාම රූපය වැදුනහම ලැබුණාම පටිච්චසමුප්පාදේ එතන ක්‍රියාත්මක වෙනවා. පටිච්චසමුප්පාදේ එතන ක්‍රියාත්මක වෙනවා නම් ඉතින් අර විඥාණී අර විදිහට අර ඒ රූපය අල්ලගෙන ගමන් කරනවා. ඉතින් ඒක නිසා ඉතින් ඒ අකුසලයන් තමයි වැඩෙන්නේ. එතකොට අපි දැන් අනිත් පැත්තට මේවෙන් අයින් වෙන එක තමයි තියෙන්නේ. එතකොට ඉන්ද්‍රිය සංවරය කරගෙන ඒවෙන් අයින් වෙන්න බලන්න ඕන. එතකොට හරි එහෙම යෝනිසෝ මනසිකාරය පවත්වන්න පටන් ගත්තද ඒ පටන් ගත්ත මොහොතේ ඉඳන් තමන් ගමන් කරන්න යනවා හොඳ පාරේ. මොකද එතන යෝනිසෝ මනසිකාරය කරනකොට අපි අර නෙක්කම්ම සංකප්පේ, අව්‍යාපාද සංකප්පේ, අවිංසා සංකප්පේ ඒව තමයි පවත්තන්න හදන්නේ. මේකේ තියෙන නරක ගතිය මේකෙන් මට වෙන දේ කල්පනා කරලා ඒ කල්පනා කිරීම හේතු කොටගෙන අන්න හොඳ විදියට අරයට මගේ ගමන් කරනවා. අරක එහෙම හිතුවේ නැති තාක්කල් අපි අර බුරුද්දත් එක්ක අර වැරදි පාරේ ගමන්
කරනවා.
මාලට ප්‍රශ්නයක් තියෙනවා නේද?
ඩොක්ටර් මේ තෙරුවන් සරණයි හැමෝටම. මේ මම ඊයේ අපි මල්ලිලයි ගෙදර ගිය වෙලේ මේ ඇති වුණා මේකක් මේ ප්‍රාණඝාතය ගැන. ඉතින් එතකොට මම ගිහුවා මේ දැන් දෙයා බුද්ධාගමේ ඉපදුනාට එයා දැන් සායතුමාගේ බොහොම මේ බලවත් එක්කෙනෙක්. ඉතින් ඒක නිසා ඉතින් එයා ඉඳන් කිව්වා මේ මම ඉතින් බුද්ධාගම ගැන ධර්මයේ ගැන විස්තර කරන මං කෝවා මේ මොනම හරි මදුරෙක් හරි මැරුවා නම් දේශයක් නැතුව මදුරුවා මරන්න බෑයි කියලා. මොකද යම් කිසි දේශයකින් තමයි තවත් මේ තවත් කෙනෙකුගේ සත්පුංචි කුඹියගේ හරි ප්‍රාණය නැති කරන්න කියලා. එතකොට යා මට කිව්වා එන අක්ක මොන දීතන්නේ දැන් ළමයෙක්ව මරන්න කෙනෙක් එනවා. එතකොට මම ඒ මනුස්සයට ඒ ළමයාව බේරගන්න නැත්තම් මගේ ඩියුටි ඔෆ් කෙයා කියන එක කොතනද කියලා. ඉතින් මම එතකොට ගියා ඉතින් අපිට දැන් තාම අපි එච්චරම දියුණු තත්ත්වයක නැති නිසා මේ ගමන් මාර්ගය යන නිසා හරි අමාරුයි. ඉතින් මේ වෙලාවේදී කියන්නේ මොකද කොහොම රියැක්ට් වෙයිද කියන එක කියන්න අමාරු. නමුත් උගාක් දියුණු මනසක් ඇති රහතන් වහන්සේ කෙනෙක් නම් ඉතින් කවදාකවත් ප්‍රාණඝාතයක් කරන්නේ නැහැ කියන එක. ඉතින් ඊට පස්සේ මම එතනින් නැවතුම මොකද මට එතනින් එහාට යන්න බැරුණා. මොකද එයා ඩියුටි ඔෆ් කෙයා තමයි හුඟක්ම ගත්තේ. ඒක නිසා ඉතින් ડોක්ටර් ඒකයි මම හිත දැන් මේ ගමනේ යනකොට මේ අර ඔක්තෝබර් කිව්වා වගේ රහතන් වහන්සේ කෙනෙක් තමයි මේකට 100%ක්ම මේ සීලේ රකින්නේ කියන එක. මොකද අපි මහන්සි ගන්නවා පමණක්. මොකද යම් කිසි දෙයකට මූණ දෙනකොට මේ අර මගේ කියන මේක නිසා දැන් සතෙක් මරණ එක නම් වෙන්නේ නැහැ. කුඹෙනු තර වගේ අවස්ථාවක ඉතින් මටත් මමත් ඊට පස්සේ හුඟක් හිතන්න ගත්තේ ඒ වගේ අවස්ථාවක කොහොමද ඉතින් හරි අමාරු හිතන්නේ. ඉතින් මේක කියන්නේ මනක්කල්පිත දෙයක් වගේ නුත්.
ඔව් දැන් මෙතන බලන්නකෝ ඩියුටි ඔෆ් කෙයා කියන එක අපි හදාගත්තාම අපි ඩියුටි ඔෆ් කෙයා කියලා හදාගෙන තියෙන්නේ කා මොකකටද? මගේ දේවල් වලට. දැන් අර ළමයාට හානි කරන්න ඉන්න මිනිස්සයා එයා මගේ නෙමෙයි මේ භවයේදී. අර ළමයා හැබැයි මගේ මේ භවයේදී. මට ස්පර්ශයක් වෙන නිසා මම මේ ළමයාම අතුල් කරගත්තා. අර මරන්න යන මනුස්සයා කලින් භවී මගේ පුතා වෙන්න පුළුවන්. තමන් ඒක දන්නේ නැහැ. එතකොට මෙයා තාත්තා වෙන්න පුළුවන් සමහර විට. ඒතර ඒ විදිහට හිතුවොත් නම් කල්පනා කරනවා මට ඩියුටි ඔෆ් කෙයා තියෙනවා දෙන්නම ගැන කියලා. මේ ළමයා ගැනත් තියෙනවා අර මරන්න යන එක්කිනා ගැනත් කියනවා. අපි නිතරම අපි මේ එකක් වන් සයිඩඩ් අපි හිතන්නේ නිතරම මම ඇසුරු කරන මගේ අය මගේ ළමයි. එතකොට මං හදාගත්තා මම අනුව මම හදාගත්ත ඩියුටි ඔෆ් කෙයා කියලා. ඩියුටි ඔෆ් කෙයා කියන එක ගත්තාම තථාගතයන් වහන්සේ තියෙන මුළු ලෝකෙටම තථාගතයන් වහන්සේ මේ ඕනම දන් එක සූත්‍ර දේශනාවක සරියුත් මහරහතන් වහන්සේ කියනවා දේශනා කරනවා මේ ඒ පුද්ගලයා මේ ප්‍රාණඝාතය කරනවා අදින්නා දානිය ඔක්කොම දේවල් කරනවා කොයිම වෙලාවකවත් මේ හොඳ අර මූඩ් එකක්වත් නැහැ. ඒ පුද්ගලයාට සරියුත් මහරහතන් වහන්සේ කියන්නේ අපි අනුකම්පා කරන්න ඕනේ මේ සත්‍යය මෙතන මැරිලා එයා අපායේ යන්න පුළුවන් කියලා. අන්න ඒ පුද්ගලයාවත් ගලව ගන්නයි දේ තියෙන්නේ. ඒක නිසා මේ බුද්ධ ධර්මයේ ඩියුටි ඔෆ් කෙයා කිව්වහම හැමෝටම ඒ දෙන්නටම. එතකොට දැන් හුඟක් වෙලාවට ඔය කිව්වා දේ හරි මේ කෙනෙකුට හරි අමාරු වෙනවා මේ වෙලාවේදී මේ තමන්ගේ ළමයාව බේරගන්න අර පුද්ගලයාට නොකර ඉන්න යමක් නොකර ඉන්න. නමුත් මේ ධර්මයේ ගත්තාම ධර්මයේ සම්පූර්ණයෙන් කාටත් සාධාරණයි. අර පුද්ගලයාත් එකයි මේ පුද්ගලයාත් එකයි. ඉතින් මේකේ වෙනසක් නැත්තේ නේ ආපෝ තීජෝ ආයි පාට වලින් හදිච්ච දෙන්නේ විතරයි. එතකොට ඕකෙන් විදිච්ච රහතන් වහන්සේට ওই ප්‍රශ්නේ නේ. මෙතන මේ මගේ පුතෙකුත් නැහැ. අර කලින් භවයේ හිටියා හරි නැතුව හරි එහෙම පුතෙකුත් නැහැ. ඉතින් මේ හැම සත්‍යෙම ගත්තාම අපේ ඉතින් ඥාතීන් අපේ මව් වෙච්ච පියා වෙච්ච අය තමයි භූමියේ හිටන් ගත්තාම ඉතින් ඒ අය සම්පූර්ණයෙන් අපිත් එක්ක ඉඳලා මේ අපි දැන් ඉතින් වෙන් වෙලා ගිහිල්ලා. ඒක නොදන්නාකම නිසා ඉතින් අපි කල්පනා කරනවා මේක දැන් භූමියා. සමාහෙට තමන්ගේ තාත්තා පියා මව ගුරුවරයා ඒ ඔක්කොම වෙන්න ඇති. ඉතින් ඔය විදිහට තමයි ඉතින් මේකේ සිතන්තර. තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
ඩොක්ටර් අනතුංග මේ අර සංඥාව වැරදි විදිහට ගත්තාම අවිද්‍යාවෙන් ව්‍යාපාදයෙන් විහිංසා සංඥා සේවනය කරන්න එපා කිව්වනේ. එතෙන්දී ඩොක්ටර් අනතුංග ඒ වෙනුවට අර අසුභ සංඥා අනත් සංඥා දුක්ඛ සංඥා අනිත්‍ය සංඥා වඩන්න කියන එක සේවනය කරන්න කියන එක වගේ මට ඒක තේරෙන්නේ එක වඩනකොට අර වැරදි පාරවල් වල යන්නේ නැතුව එතකොට රාග සිත් ද්වේෂ සිත් මෝහි හැදෙන්නේ නැතුව යන පිළිවෙලක් නේද කියන්නේ?
ඔව් ඒක තමයි ඒ කියන්නේ. එතකොට අපි බලන්න ඕනි මේ සංඥාවන් අපි භාවිතා කළොත්ින් අපි මේ වලට වැටෙනවා. මේකෙන් අපි සම්පූර්ණයෙන් වැරදියට යනවා. එතකොට හරි සංඥාවන් අපි භාවිත කරනවා නම් එතකොට දැන් ගිරිමානන්ද සූත්‍රය ගත්තොත්ින් තථාගතයන් වහන්සේ සංඥාවන් 10ක්ම දේශනා කරනවා. එතකොට අනිච්ච සංඥා දුක්ඛ සංඥා අනත්ත සංඥා අසුභ සංඥා ආදීනව සංඥා ප්‍රහාන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සබ්බ ලෝකේ අනවිරත සංඥා සබ්බ සංඛාරී අනිච්ච සංඥා ආනාපාන සති ඔය විදිහට සංඥාවන් 10ක්. එතකොට මේ හොඳ සංඥාවන් අපි භාවිත කරන්නේ බලන්න මේ සංඥාවෙන් තමයි අපිට මේ ප්‍රඥාව ඇති වෙන්නේ. සංඥාව මුලින් ඇති පහළ වෙන්නේ සංඥාව ඒකින් පස්සේ තමයි මේ ඥානීය කියන එක පහළ වෙන්නේ. ඒකට වැඩි යුතු දේ තමයි මේ සංඥා. සංඥාවෙන් තමයි අපිට කපන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ දේවල් අයින් කරන්න. මොකද මෙතන තමයි මේ පාරේ ආරම්භය. දැන් අපිට ඇහැන් රූපයක් දකින්නවා කියන එක කෙනෙකුට නවත්තන්න බෑ. රූප ඇහැට පේනවා. ඒ කියන්නේ ඇහැ වහගත්තොත් විතරක් ඔන්න එතන රූපය මේ වෙනවා. එතෙන් අපි ස්පර්ශයක් වෙනවනේ. ඒතර ස්පර්ශයක් වුණොතින් මට වේදනාවක් දැනෙනවාමයි. එතකොට වේදනාව දැනෙනවයි කියන එක මට නවත්තන්න පුළුවන් ගමකුත් නැහැ. හැබැයි මේ සංඥාව කියන එක මට වෙනස් කරන්න පුළුවන්. ඒ සංඥාව මේ සුඛයි කියලා මම පුරුදු වෙලා තියෙන එක මට දැන් වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මට දුකක් තමයි එන්න වෙන්නේ කියන එක. අර ඒ සංඥාවෙන් වෙනස් කරන්න පුළුවන් නිසා තමයි මේ තථාගතයන් වහන්සේ හැම තැනම දේශනා කරන්නේ මෙන්න මේ සංඥාවන් වඩන්න. කො බලන්න භාවනාවන් කියන්නේ මොනවද? හැම භාවනාවක්ම තියෙන්නේ මේ සංඥාවන් වඩන්නේ නිවර්ද වූ සංඥාවන්. එතකොට තථාගතයන් වහන්සේ ඔය පොට්ටපාද සූත්‍රය එහෙම පෙන්නන්නේ දේශනා කරනවා මේ එක සංඥාවක් නිරුද්ධ වෙනවා තව සංඥාවක් ඇති වෙනවා. එතකොට දැන් අපි කාම සංඥාවනේ මේ කාමයන් සම්බන්ධයෙන් කෙනෙකුට තියෙන සංඥාවන්. අර ප්‍රථම ධානයට ගියාම ප්‍රථම ධානයේ නිසා ප්‍රථම ධානයේ ප්‍රීති සුඛ සහිත ඒ හොඳ දේවල් ඇති වෙනවා. එතකොට එක සංඥාවක් නිරුද්ධක තව සංඥාවක් ඇති වෙනවා. එතකොට තථාගතයන් වහන්සේ අපි නිතරම යොමු කරවන්නේ මේ අපි භාවිත කර කර හිටපු නරක වැරදි කාම සංඥාව, ව්‍යාපාද සංඥාවන් වගේ දේවල් වලින් අයින් වෙලා අර ධානයන්ට ගිහිල්ලා ඒ වගේ තියෙන හොඳ සංඥාවන් භාවිත කරනවා. දුරහමුම ගිහිල්ලා අන්තිමට මේ සංඥාවන්ගේ සම්පූර්ණයෙන් නිරෝධය බව තථාගතයන් වහන්සේ සුත්තු දේශනාවේ දේශනා කරනවා. මේ විදිහට යන විදිහ. එතකොට අපි එතන හරි ඒක තමයි කරන්න ඕනි. මේ සංඥාවන් මේ විදිහට ඇති වෙනවා කියලා දැනගෙන ඒවෙන් අයින් වෙන්න අපි හොඳ දේවල් වඩන්න ඕන. පිරුවන් සර්ණයි.
එතකොට ડોક્ટર අනතුංග මේ විදිහ නිවැරදි සංඥා වඩනකොට අර ඊට උඩ ටිකක් හරි යන චිත්තෝත්පාද, රාග සිත්, ද්වේෂ සිත්, මෝහ සිත් මේ නැති වෙන්න.
ඔව් සංඥාවෙන් තමයි අපිට චේතනාව වෙන්නේ. සංඥාව තමයි චේතනාවට ළඟ තියෙන්නේ. සංඥාවෙන් අයින් වෙනකොට චේතනාවෙන් අයින් වෙනවා. සංඥාවෙන් අයින් වෙනකොට සංඥාවෙන් චේතනාවෙන් දෙකෙන් අයින් වෙනකොට චිත්තෙන් අයින් වෙනවා. සංඥා චේතනා චිත්ත කියන තුنين අයින් වෙනකොට යථාභූත ඥානයෙන් තු අයින් වෙනවා. ඒ යථාභූත ඥානයෙන් අයින් වෙනු සංඥා චිත්ත සංඥා චේතනා චිත්ත කියන තුنين අයින් වෙනවා. එතකොට ඔය හතරෙන් අයින් වෙන අවස්ථාවේදී අපි විමුක්තිය යුතු අයින් වෙනවා. ඔය දිහා යෝගයන්නේ
බොහොම පින් ડોક્ટર අනතුංග.
දැන් තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
ડોક્ટર ඒකෙදි මේ සංඥා චිත්ත දිට්ඨි කියලා නේද අවස්ථාව එන්නේ? මම අහුව දේශනාවක සඳහන් කරලා තිබ්බ සංඥා චිත්ත දිට්ඨි කියලා. ඒකෙදි අර සංඥා අවස්ථාව තමයි, ඒ කියන්නේ නිකන් සිග්නල් එක වගේ මුලින්ම ලැබෙන අවස්ථාව, ඊළඟට චිත්ත කියන්නේ ඒක ටිකක් වර්ධනය වෙලා ගිය අවස්ථාව, දිට්ඨි කියන්නේ ඒක තදින්ම අල්ලගත්ත අවස්ථාව කියලා. එතින්ද අපි වර්ධනය කරන්නේ මේ සංඥා චිත්ත අවස්ථාව නේද ડોક્ટર? අපි මේ පුහුණු කරනවා නම් කරන්න වෙන්නේ
නෑ. අපි පුහුණු කරනකොට අපි දෘෂ්ටියේ ඉඳන් කපන්න යන්නේ. එතකොට ඒ කියන කතාව හරි. සංඥාව නිසා අපිට ඇති වෙනවා චේතනාවක්. චේතනාව ඇති වුනහම ඒ චේතනාවෙදි ගන්නවා මගිය කියලා ගැනීමක් තියෙනවා. අහංකාරයක් තියෙනවා, මමංකාරයක් තියෙනවා. එතකොට මේ විදිහට තමයි අපේ දෘෂ්ටිය ඇති වෙන්නේ. මේක නිසා අපිට ඇති වෙනවා දිට්ඨි විපල්ලාසයක්. අනත්තු දේ අත්තා කියලා දිට්ඨි විපල්ලාසයක් ඇති වෙනවා. මේ දිට්ඨි විපල්ලාසය නිසා අපි මේ දිට්ඨින් දැඩිව ගන්නවා. ඉතින් මේක නිසා ditthi yogayan ඇති වෙන. ditthi yogaya නිසා අපිට ඇති වෙනවා මේ පරමාස කාය ග්‍රන්ථ කියලා. ඒ පරමාස කාය ග්‍රන්ථයන් ඇති වුණාම ඒක හේතු කොටගෙන ඉතින් ඔය ditthi sallaya ඔය විදිහට ගිහිල්ලා අපි අර මේ බය නගතියට දක්වා ගමන් කරනවා. එතකොට මේ තරම් දුරට මේක ගමන් කරනවා. එතකොට දැන් මේක තථාගතයන් වහන්සේ මුලින්ම කපන්නේ පටන් ගන්න උතනින්. එතකොට දැන් මේ ditthi අපිට ඇති වෙන්නේ මොකෙන්ද? අර සුඛ වෙච්ච දෙයක් නෙමෙයි මේ මගේ කියලා ගන්න පටන් අරගෙන තියෙන්නේ. එතකොට දැන් අපි දන්නවා නම් මේක දුකයි කියලා. එතකොට අපි කල්පනා කරන්න ගන්නවා නම් දුකයි කියලා. ඒ දුකයි කියලා කල්පනා කරනකොට අර සුඛ වෙච්ච වේදනාව තමයි අපි සංඥාවෙන් අල්ලගත්තේ. දුක නම් කල්පනා කරනවා මේක එහෙනම් මේක තියෙන සුඛයක් නෙමෙයි, මේක දුකයක්. මේක මොකටද මගේ කියලා ගන්නෙ. එතකොට අනිත් පැත්තට යන්න පටන් ගන්නවා. එතකොට දිට්ඨිය කැපෙනවා. එතකොට සම්මා දිට්ඨිය ඇති වෙනවා. සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පය ඇති වෙනවා. එතකොට දිට්ඨිය තමයි මුල් වෙන්නේ සංකප්පය ඇති වෙන්න. එතකොට දිට්ඨිය සංකප්පේ, එතකොට සංකප්පේ ওই විදිහට දිගටම ගමන් කරනවා. එතකොට මේම ඇති වෙන්නේ වෙන්නේ කොහොමද මේක? දැන් අපි දුක්ඛය මෙනෙහි කරනවා. අපි දුක්ඛ සමුදයත් මෙනෙහි කරනවා. දුක්ඛ අස්තංගමයක් මෙනෙහි කරනවා. එතකොට සමුදය අස්තංගමයක් මෙනෙහි කරනවා කියලා කියන්නේ මොකද්ද? අපි අනිත්‍ය කියන සංඥාව තමයි වඩන්නේ. ඒ කියන්නේ අපි දැන් ওই සමාධි භාවනා සූත්‍රයේ හැටියට සමුදය අස්තංගමයේ වඩනකොට අපිට වැඩෙන්නේ අනිත්‍ය කියන සංඥාව. ඒතකොට මේ අනිත්‍ය වූ සංඥාව හේතු කොටගෙන අපි මේ ගමන දෙකට යනවා. මේක දුකක් නම් අනිත්‍ය නම් මම මොකටද ගන්න කියන එක හැංගීම වෙනවා. ඒක නිසා මමංකාරය ඇති වෙන්නේ. ඒතකොට මේ කතාව හරි ඒ ධිට්ඨිය ඇති වෙලා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. තිරුවන් සරණයි.
තරුන් සර්ණා ડોક્ટર, එතකොට මේ ඉරි අනිත්‍ය කියන සංඥාව වඩන තැනට එන්නේ මේ සමතේටද විපස්සනාවටද?
ඒක එන්නේ විපස්සනාවට. විපස්සනාවෙන් තමයි ඒක කරන්නේ. විපස්සනාවෙන් වඩාගෙන වඩාගෙන යනකොට තමන් ඒ දැන් ආරම්භයේදී තියෙන දැන් අපි හිතමු ජාති දුක, ජරා දුක මේ විදිහට අපි බලාගෙන යනවා. කල්පනා කරනවා මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට මේ ඇති වෙන්න පටන් ගන්නවා මේ තමන්ගේ මේ සති සම්බොජ්ජංගය කියන එක වැඩෙන්න පටන් ගන්නවා. මෙහෙම බලාගෙන යනකොට දැන් සමුදය අස්තංගමේ අපි බලන සංකීර්ණ පංච උපාදානස්කන්ධ අපි දුක්ඛා කියනකොට අපි ඔන්න සමුදයත් අස්තංගමයට බලන්න ගන්නවා. මේ සමුදය අස්තංගමේ බලන්න ගත්තහම දැන් තමන්ට පේනවා මේක නිසා මගේ මේ දේවල් අල්ලගෙන ඉන්න නිසා මගේ මේ කාම විතක්යන් නිසා තමයි මට මේ ප්‍රශ්නේ හෙනම් ඇති වෙන්නේ. මේ දුක්ඛය ඇති වෙන්නේ එහෙමනම් මම මේ කාම විතක්කේ අතහරින්න ඕනේ කියන එක ඇති වෙනවා. එතකොට මේ කාම විතක්කේ අතහරින්න ඕනේ කියන එක කලින් කල්පනා කරනකොට මේක මේ සම්මා සංකප්පය කියන්නේ මේක මේ අලෝභය කියන පාරේ ගමන් කරන්න පටන් ගන්නවා. මේ අලෝභය කියන පාරේ ගමන් කරනකොට දැන් මේ අපි අද සාකච්ඡා කරපු සූත්‍රයේ තියෙන්නේ අර අපි අදත්තාදානිය වගේ මුසාවාදී ඒ වගේ දේවල් වලින් අයින් වෙනකොට අපි මේක දිගේ හොඳට වීරයෙන් යුතුව අපි මේක ගමන් කරනවා. එතකොට සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. අන්න අලෝභයේ කොටස්. එතකොට දැන් මෙතනදී මේ විදර්ශනාවෙන් අපි පටන් ගන්නෙ මෙනෙහි කිරීම. අර හැබැයි දන්නේම නැතුව තමන් අර සමාධියට ගමන් කරනවා ප්‍රීතිය සහිතව. එතකොට දැන් මේ සමාධිය ඉඳගෙනත් අර දේව තමයි අපි නැවතත් දකිනවා. එතකොට මේක හරියට යුගන්දා මේක මේ දෙක හරියට මේ දෙන්නෙක් ඇදගෙන යනවා වගේ. මේ හරක් දෙන්නෙක් බඳලා අපි තියන්නේ ඔය මේක සමතෝච විපස්සනාත කියන එක මේ දෙක මේ යුගන්දා මේක දෙකම යෝක් වෙලා තින්න එකට. එතකොට දෙන්නම අදිනවා. එක්කෙනෙක් අදිනවා අනිත් එක්කෙනත් අදිනවා ඔය විදිහට. එතකොට ආරම්භයේදී විදර්ශනාව පස්සට යනකොට සමාධිය ඇති වෙලා එතකොට සමත පැත්තෙන් ඊට යනවා. එතකොට ආපහු විදර්ශනාවට එනවා. මේක එක නතර වීමක් නෑ. දිගින් දිගටම ගමන් කරනවා. එතකොට ඒක නිසා මේ කෙනෙකුට හොයාගන්න කියන්නේ කෙනෙක්ගේ නතර කිරීමක් කරන්න වෙන්නේ නෑ. මම ඔන්න සමතේට ආව සමතින් නතර වුණා. මම විදර්ශනාව කර කර ඉන්නවා කියලා. මේකේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන තාක්කල් ඔය සමත විපස්සනා කියන දෙකම වැඩෙනවා.
ගොඩක් පින් ડોක්ටර්. මේක නම් පැහැදිලි.
තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
ඩොක්ටර් මේ රණතුංග මේ මද මේ මද කතා කරන්නේ මේ රණතුංග මහත්තය අර මේ මම අර රණතුංග මහත්තය කිව්වා වගේ දැන් මම හිතන්නේ මෙතන ඇත්තටම මේ මම අහන ප්‍රශ්නේට ගොඩක් පිළිතුරු ලැබිලා තියෙන්නේ. මට මේ අරස්ථාංග මාර්ගයේ භාවනාවේ ඔබතුමා කිව්වා වගේ දා කිව්ව විදිහටම අර මේ ජාතියේ සමුදයේ අත්ංග මේ වගේ බලනවා කියලා. ඒ කියන්නේ මට මේ වගේ ශරීරයක් ලැබුණේ මගේ පෙර චාසාවක් ඉඳලා මේකේ මේ ශක්තියක විලයාමෙන් මේ ශරීරය මේ ශරීරයත් මගේ හිතත් නැති වෙලා යනවා. එහෙම කියලාද සමුදේ ආත්මය බලන්නේ? මේ අර මහත්ය සමුදේ ආත්මය බලන විදිය පොඩ්ඩක් අවුරුද්ද පැහැදිලි කරනවද? මේ මට අර එකේ පොඩ්ඩක් පැහැදිලි පොඩ්ඩක් කරගන්න. ඒ කියන්නේ මම හැම එකම බැලුවා. දැන් සම්මා වාචා එහෙම දැන් අපි බැරිලවත් කියනකොට ඒකේ මේ ඒක ඇත්තටම මගේ මොනවා හරි අර ඒ වගේ අකුසල මූලයක් තිබිච්ච හින්දා තමයි මේක මේ මට බොරුවක් කියන්න හිතුනේ කියලා එහෙම බලන එකද මේ සමුදයාත්ංග මේ කියන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද මත් බොම්පි?
ඔව්. දැන් එතෙන්දී දැන් ඒ කියපු ඒවත් ආйти වෙනවා ධම්ම කොටස සමුදයාස්තංගේ බලනකොට. දැන් උගාක් වෙලාවට දැන් අපි රූපය කියන එක මොකක් හරි උදාහරණයක් ගන්න තමන්ගේ රූපය හරි අනුංග රූපය හරි. එතකොට ඒ රූපේ තමන් සතුට සොයනවද නැද්ද කියන එක කල්පනා කරන්න. සමහර වෙලාවට මේ තමන්ගේ රූපේ සතුට සොයනවද නැද්ද කියන එක කෙනෙකුට පේන්නේ නැහැ එකපාරටම. බාහිර රූප සම්බන්ධයෙන් ගන්න. බාහිර රූප සම්බන්ධයෙන් ගත්තාම ඒ රූප සම්බන්ධයෙන් තමන් සතුට සොයනවා කියන එක ඉස්සෙල්ලාම එක උදාහරණයක් කර හොයාගන්න පුළුවන් වෙනවා. මම නම් ගාක් වෙලාවට ওই ටීවී එක තමයි උදාහරණයට ගත්තේ. මොකද දිනකට ඔක ගැළපෙන නිසා සමහරු ටීවී බලන්නේ නැහැ. එතකොට දැන් මේ මොකක් හරි කෑමක් අපි කියමු. මේ කෑම සම්බන්ධයෙන් කල්පනා කරලා බලන්න මම කන්නේ හැමදාම මේ මම කැමති කෑමද එහෙම නැත්නම් මම අකමැති කෑමද මේ සීව තියෙනකොට. එතකොට තමන්ට තේරෙනවා මම මේ කැමති කෑමයි කන්නේ කියලා. එතකොට එහෙනම් මම මේ කෑමේ මම සතුට සොයනවද නැද්ද කියන එක කල්පනා කරා. එතකොට පෙනේවි ඇත්තටම සතුට සොයන නිසා තමයි මම මේ જાතිය හොයන්නේ. එතකොට මම මේක ගන්න පිළි අරගෙන අභිනන්දති අභිවදති මම අනිත් අයටත් කියනවා මේක හොඳ රසයි කාලා බලන්න කියලා. ඊළඟට අජෝසායතිත්ති කියන්නේ මම මේක පල්ලකගෙන ඉන්නවා මම මොකද වේලට කෑවොත් මම හෙටත් එන සුමානෙත් ඔය ආදි වශයෙන් මම කන්න කැමතියි කියලා. මෙහෙම කිරීමෙන් මට මේ ආහාරයේ හේතු කොටගෙන මට සතුට ලැබෙනවද නැද්ද කියන එක බලන්න. එතකොට මේක හේතු කොටගෙන මට සතුට ලැබෙනවා නම් එතකොට දැන් දැනගන්න ඕනි මේ යා රූපී නන්දි තතුක දාන මේක තමයි උපාදානනේ. උපාදානේ නිසා මට ඇති වෙනවා විභාපේ. ඒ කියන්නේ මේ තණ්හා මාතුල පවතිනවා. හරියට නිකන් අර කැටයකට ඩොලර් එකක් දෙකක් දැම්මා වගේ තමයි අර කන කන වෙලාවට ඒක දාගත්තා වගේ තමයි. ඉතින් දැන් අපි හිතමු මේ මරණ මොහොතකත් අපේ ওই කැටේ තියෙනවානේ. ඉතින් දැන් මේකෙන් වෙන්නේ මොකද? අරගෙන ප්‍රයෝජනෙ ගන්න තමයි බලන්නේ. එතකොට ඒ අනුව ඒ භවයන්ට පත් වෙනවා. ඒ කියන්නේ ප්‍රාර්ථනේ ග්‍රන්ථේ අවිසංකාරාකාය සංකරන්ති කියලා කියනවා. ඒ භවාශ්‍රවයේ තියෙන ලක්ෂණේ තමයි ඒක. ප්‍රාර්ථනේ කරනවා. මේ ග්‍රන්ථේ ගැට ගැහිලා ඉන්නේ. ඒකෙන් ඒ නැවතත් මේ විදිහකක් සකස් කරනවා. එතකොට මේ විදිහට තමයි මේ සමුදේ කියන එක අපි බලන්නේ. එතකොට අස්තංගම බලනකොට අර ආහාරය සම්බන්ධයෙන්ම කල්පනා කරන්නේ මම මේක හොයන්නේ නැත්තම් මේ කෑම හොයන්නේ නැත්තම් තමාට ඔය කෑම ගෙදරට ගේන්නේ නැති වෙන්න පුළුවන්. තමාට ඔයා විතරක් වෙන්න පුළුවන් මේ කෑම කන්නේ අනිත් අය කන්නේම නැති දේවල් දෙන. අන්න එහෙම දෙයක් ගන්න බලන්න. එතකොට මේ නේවි දැන් මේ මට මෝන කමට තමයි මම මේක ගේන්නේ කියන්නේ. ඉතින් මෙහෙම කරන්නේ නැත්තම් මේ දේ සිද්ධ වෙන්නේ නැtei නේද? මේක නිසා මම අල්ලගෙන ඉන්නේ නැහැ නේද? මේ අල්ලගෙන ඉන්න නැති නිසා මේක හේතු කොටගෙන මගේ උත්පත්තියක් වෙන්නේ නැtei නේද කියන කල්පනා කරනවා. තොල් මේ විදිහට එකින් එකට තමන්ට එක උදාහරණයක් ගත්තා දෙකක් උදාහරණයක් ගත්තා ඕම්ම ගිහිල්ලා ගත්තාම ඊළඟට තමන්ගේ මේ ශාරීරික සම්බන්ධන තොන්න පෙනීමේ මොකද මේ කාගේ හරි කකුලක් කපනවායි කිව්වට දොස්තර මහත්තයා එච්චර ගානක් නෑ තමන්ට. එයාගේ කකුල කැපෙන්නේ. ඉතින් ළමින් නම් අයියෝ ළමයාගේ කකුලයි කියලා. තමන්ගේ කකුල කපන වෙලාවක් කල්පනා කරන්න බලන්න. තමන්ගේ කකුල කපනවායි කිව්වනම් අන්න බොහොම දරුණුවට ඒක එනවා. නේද? එතකොට පේනවා මේ මගේ මේ රූපයට මම පුදුමාකාර විදිහට ඇලිලා ඉන්නවායි කියලා. එතකොට එහෙමනම් මම මේකෙත් සතුට සොයලා ප්‍රකාශ කරලා පිළිඅරගෙන තබාගෙන ඉන්නවා නේද කියන එක හිතන්න ගත්තාම කෙලවරක් නැතුව හිතන්න පුළුවන්. අතීතයේ කොහොමද ඕක ආස්වාදයේ ඕක ලබාගෙන ඕක සම්බන්ධයෙන් කොහොමද හිටුවේ? කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා සැරින් සැරේ මම වැලියේ කොහොමද මම මොකද්ද වැලියේ කියන එක හිතලා බලන්න. මේව නිකන් සරලව ගන්න එපා හොඳට කල්පනා කරලා බලන්න. දැන් ඔය වයසට ගිය කට්ටිය අර මේ කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා කොහොමද දුක් වෙන්නේ? දුක් වෙනවද නේද නැද්ද කියන එක කල්පනා කරන්න. හොඳට බැලුවොත් පෙනී දුක් වෙනවා කියලා. ඒක තමයි කන්නාඩි නම් ඉක්මනට යන්නේ. බලලා කොණ්ඩේ මේ පාටයි මේ විදියයි මේ රැල්ල මේ විදියයි මම කලින් හිටියේ මෙහෙම. කලින් හිටපු එක අල්ලගෙන ඉන්නේ. මේක දැකපු ගමන් අනිත් පැත්තට යනවා. මොකද චීයා කියලා මේ රූපේට කල්පනා කරනවා. හැබැයි අතහැරලා නැtei කියන එක කල්පනා කරන් අර කලින් දැන් මේ දැම්මට මෙහෙම වුණාට මං ආපහු මැරෙලා ඉඳිලා අර ඉස්සෙල්ලා හිටියා වගේ හොඳ එකක්. ඕවාගේ යටින් තියෙනවා මේක. එතකොට මේ විදිහට මේ රූපේ ගැන දීර්ඝ වශයෙන් බලන්න ඕනේ. ඊළඟට මේ වේදනා සංඥා ඒ පැත්ත යනකොට තමයි ඔය කියන්නේ මුගාක් ඔය ධර්මීය සම්බන්ධයෙන් ගත්තාම මේ අකුසල පැත්ත ඒ පැත්ත කුසල් පැත්ත යුදෙට යන්න පුළුවන් සංස්කාර දේව බලනකොට. දර මූලික වශයෙන් මේ රූපය වේදනාවයි බොහෝ කාලයක් බලන්න ඕනේ. මේ දෙක තමයි ගාම ගැඹුරු කල්පනා කරලා බලන්න මේ අතීත වූ වේදනාවන් අල්ලගෙන ඉන්නව නේද කියලා. මං තාමත් මේව හොයනවා නේද කියලා. මේ වේදනාව අල්ලගෙන මම දිගින් දිගටම මේ අනාගතයේ මේව ප්‍රාර්ථනා කරමින් මං ගමන් කරනවා නේද කියන එක කල්පනා කරන්න. වේදනාව හරියට බලපානවා මේ ඉස්සරහට අල්ලගන්න. ඉතින් ඒක වේදනාවයි රූපයයි ගැන මහන්සියලා බලන්න ගත්තම හැබැයි බොහොම මේ කාලයක් තියෙන්න ඕනි ගත කරන්න ඕනි මේ දෙයට. ඒ උදාහරණයට අරගෙන යන්න මේ තමන්ගේම උදාහරණයක් ගන්න. අනිත් අයගේ උදාහරණයක් උදව් උපකාර වෙන අවස්ථාවක් තියෙනවා. තමන්ගේ උදාහරණය හොඳට මතක තියාගන්න. මේ විදිහට මම මේක කරනවා හි නේද නේද. මේ විදිහට බලන්න. තෙරුවන් සරණයි.
ලයිට් මාතර ඔබතුමා කිව්වා වගේ මේ අර සංඥාව වෙනස් කරගන්න දැන් බ්‍රහ්මයට එහෙම රූපකයක් නැහැ. බ්‍රහ්මයට තියෙන්නේ දැන් මේ අර සූක්ෂම විතරයි එහෙම කියලා. දැන් ඒ වගේ තත්යක ඉඳන් අපිට මොනට මේකෙන් ගැලවෙන්න පුළුවන්ද? ඒ කියන්නේ ශරීරය කියන දේ වැඩක් නැහැ කියලා. ඒ වගේ දැන් ප්‍රඥයතුගේ හැසිරීම අරගෙන ඒක සංඥාව විදියට තියාගෙන එතන මේ බලන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා.
ඔව් බ්‍රහ්මේක් මේවා මේවෙන් අයින් වෙලා එයා බොහොම සැනසීමක් ලබනවා නේද කියන එකයි කෙනෙකුට කල්පනා වෙන්නේ. නැත්තම් ඒ බ්‍රහ්මයා ජීවත් වෙන විදිය ගැන බැලුවහම Tamanta තාම තේරෙන්නේ නැහනේ. එතකොට එයා මේ රූපයෙන් අයින් වෙලා බොහොම ලොකු සැනසීමක් සහිතව ජීවත් වෙනවා නේද? මම මේ තරම් දුක් විඳිනවා නේද කියන එක කල්පනා කරනවා. එතකොට මේ දුක්ඛය තමයි එතෙන්දි ඇති වෙන්නේ. මේ දුක්ඛය ගැන කල්පනා කිරීමෙන් තමයි ඒක හිතන්නේ. ඒ කියන්නේ දුක්ඛය හිතන්නේ උදව් උපකාර වෙනවා නම් අන්න ඒක නැවත නැවතත් භාවිතා කරන්න පුළුවන්. ඉතින් හුඟක් වෙලාවට මේ තමන්ගෙම තියෙන වේදනාවන් ඒ සංඥාවන් කියන ඒවා හුඟක් උදව් උපකාර වෙනවා මේ අනිත් අයගේ දැන් ඒ කියන්නේ බ්‍රහ්මයාගේ තියෙන දේ ගැන හිතාගන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා උදාහරණයක් වශයෙන් ගත්තොත් ඉතින් මේ ආහාරය දැන් අපි දන්නෝ ඌරා අසුචිකම් ඌරා අසුචිකම් දැක්කාම මේ මිනිස්සු ඉඳන් කියනවා මේ චීයා මේ සකල් කරන වැඩි කියලා එතකොට ඒක කණේකට අර විදිහට කියනවා හැබැයි අපි ආහාර ගන්නවා අපි ආහාර ගන්නකොට අපි ওই කතාව නුකුත් කියන්නේ අන්න අර අපි ඌරා දිහා බලාගෙන කියනවා වගේ බ්‍රහ්මයා අපි යන හිතනවායි කියන එක ඒ විදිහට කල්පනා කරන්න. එතකොට මේයා කන්නේ මේ ජාතිය කාල මේ පැත්තෙන් පිට වෙනවා මේ විදිහට අසුචි වෙනවා මේ වගේ මුත්‍රා එනවා මේ වගේ කෙලසොටු සහිත ශරීරයක් සහිත ජීවත් වෙනවා. අන්න මේ විදිහට හිතන්න ගත්තොත් අන්න පුළුවන්කම ඇති වෙනවා අර අසුභ සංඥාව කියන එක හොඳට පවත්වන්න. ඉතින් ඒ අයත් යම් කිසි දෙයක් අල්ලගෙන ඉන්නවයි කියන එක මතක තියාගන්න හැබැයි. ඒ කියන්නේ යම් කිසි ආකාරයකට කොතනක හරි උත්පත්තියක් ලැබුණු පුද්ගලයෙක් රහතන් වහන්සේ නමක් නොවෙනවා නම් ඒ පුද්ගලයා විසින් අල්ලා ගත්තා වූ යම් යම් දේවල් තියෙනවා. ඒකට උදාහරණයකට ගන්න හොඳම පුද්ගලයා තමයි බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේ. එතකොට ගත්තාම අර ඔක්කොම දේවල් යනවා. රූපේ විතරක් නෙමෙයි, වේදනාව විතරක් නෙමෙයි, සංඥා සංස්කාර විඥාන කියන පහම. එතකොට නිතරම කල්පනා කරන තථාගතයන් වහන්සේ නැත්තම් මේ රහතන් වහන්සේලා ගැන. තෙරුවන් සරණයි.
තවපඩි ප්‍රශ්නයක් තියෙනවා එකකට වාගේ. දැන් අර මේ රාගසිත දිහා එක එල්ලෙම බැලීම. ඒ කියන්නේ දැන් දින්දක වතුර හිඳින්න ඉස්සෙල්ලා ඒකට එන උල්පත් වහල දාන්න ඕනේ කියලා වගේ අදහසක් තමයි මට ආවේ භාවනා කරනකොට. දැන් රාගසිතවිල්ල කියනකොට දැන් අපි ගොඩක් වෙලාවට කරන්නේ අර නදංගම විදියට. ඒ කියන්නේ රාගසිතවිල්ල එන්න නොදී ඒක දිහා නොබල ඉන්නවා කියන්නේ. ඒ වුණාට දැන් මට හිතුණා මේ අර ඌරගේ මාළු ඌරගේ ඇඟේ තියලා කපනවා වගේ රාගය දිහා කෙලින්ම එකපාරට බැලුවොත් දැන් රාගය දුර වෙලා තමයි ලැජ්ජ බවක් වගේ එනවා. ඒකට ඇත්තටම hina යනවා. ඊට පස්සේ අනේ මම මේකට නේද මේ ආසාව ඇති උනේ කියලා. දැන් අපි ඒ වගේම අපේ භාවනාවේ තියෙන ඒ වගේ අරමුණු දෙස එකෙල්ලේ බලලා ඒ වගේම එදිනෙදා ජීවිතේ සිදුන සියලුම කර්ම විපාක එන්නේ යම් කිසි කාරණයක් අපිට වටහලා දෙන්නේ කියලා වගේ මට තේරෙනවා. ඒ කියන්නේ ඒ අපේ කර්මය කරන වෙලේ ඒ කියන්නේ අවිද්‍යාව ඒ කියන්නේ අපි ඒ කාලයේ කර්මය කරපු වෙලේ අවිද්‍යාවෙන් හිටපු නිසා තමයි දැන් ඒක ඵලයක් කියලා අපිට එන්නේ. අපිට විඳින්න වෙන්නේ ඒකට අපි කෙලින් මූණ දීලා ඒක කර්මයක් විදිහට පිළිගෙන දුක හෝ සැපකට හෝ පත් නොවි මේකෙන් මට ලෝභයේ දේශයේ මෝහය ඇති කරගත්තොත් මම මේකෙන් ලෝභයේ දේශයේ මෝහය ඇති කරගත්තොත් මට ආයිමත් මේ සංසාරේ කොතැනක හරි ඒක ගෙවන්න වෙනවා කියලා අදිස්ථාන කරලා උපේක්ඛාවෙන් එකට මූණ දෙන එක දීලා ඒකෙන් මේ තවත් උපාදානයක් ඇති නොකරගෙන ඉන්න පුළුවන් හැකියාවද? ඒ වගේ මට ගොඩක් වෙලාවට ඒ වගේ හිතලා තියෙනවා ලලිත් මහත්තයෝ භාවනා කරන වෙලාවට.
ඒක හරි, ඒක එහෙම තමයි. ඒ කියන්නේ අපි දැන් ওই දුක්ඛය බැලීමෙන් වෙන්නේ ওই කතාවමනේ. දැන් දුක්ඛය බලනවායි කියන්නේ ওই කර්මය කියන එක අපි දකින්න පටන් ගන්නවා. දැන් මේ ජාතිය දුකයි කියලා කියනකොට දැන් අපායි ඉපදුනා දුකයි කියනකොට අන්න දකින්න මේ කර්මයේ විපාක වශයෙන් මේ සත්‍ය මහ විශාල දුකක්. තිරිසන් ලෝක සත්ත අර විදිහට දුකක් විඳිනවා ඒ කර්ම විපාකය. එතකොට මමත් මේ යම් වූ කර්ම විපාකයන් කළා මමත් මේ විදිහට දුක් විඳිනවා. එතකොට දැන් මේ කර්ම විපාකයේ වශයෙන් මේ අපි දුහම්දුරුවා මේ මහණෙනි මේට මේක උඹලගේ පරණ පුරාණ කර්මය මේ රූපේ කියන්නේ පුරාණ කර්මය. ඒකෙන් මේක හදාගත්තා. එතකොට මේ කර්මය නිසා මේක වෙනවයි කියලා දැනගෙන ඒ කියන්නේ මේ දුක්ඛය මෙනෙහි කිරීමෙන් මේ පුද්ගලයා මේක තේරුම් ගන්නවා. මේක තේරුම් අරගෙන අර එන දේවල්ට උපේක්ඛාව ඇති කර ගන්නවා. එතකොට දැන් කෙනෙක් උදාහරණයක් වශයෙන් ගන්නවනේ මේ මට මනාපෝ අරමුණක් ඇති වුණා. අමනාපෝ අරමුණක් තියෙනවා. මේ මනාපමනාප. එතකොට කල්පනා කරනවා මේ මනාපෝ අරමුණ කියන එකෙන් දැනගන්නවා මේක මේ සංගතං ඕලාරිකං පටිච්චසමුප්පන්නයි. ඒ කියන්නේ මනස උඟා දිනු කරලා තියෙනවනේ මෙතන උපේක්ඛාවට මේ විදිහට යන්න. ද රූපේකා හොඳට දිනු කරලා තියෙනවනේ. එතකොට කල්පනා කරනවා ඒතං සන්තං ඒතං පණිතං උපේක්ඛාති. එතකොට මේක සකස් කරපු දෙයක් කියන එක කල්පනා කරලා ඒ මනාපයි කියන එක ඒකෙන් අපි ආයෙ නෙන්න බලනවා. මේක හරි බොරුවක් නෙමෙයි අපි කරන්නේ. අපිට නිකන් මේ මොකක් හරි දෙයක් සම්බන්ධයෙන් අපිට මේ වේදනාවක් දැනෙනවා. අපි ඔබ ගන්න සුඛයි කියලා. මොකද මට මේක පුරුදු හින්දා මගේ සංස්කාරස්කන්ධය විසින් මේක හදලා තියෙන හින්දා මම මේක ගන්න සුඛයි කියලා. ඉතින් මේකෙන් සංඥාවන් ඇති වෙනවා. සුඛ කියන සංඥාව. මේකෙන් චේතනාව. මේකෙන් දෘෂ්ටියන් තියෙනවා. දොර මේ සංස්කාරය නිසා මේ අනු විඥානය ඇති වෙනවා. ඉතින් මේ විඥානය ඇතුණාම ආපහු ආ මේක සුඛයි. දැන් එයා ආපහු අර ස්පර්ශයට යවනවා මනස. ස්පර්ශයට යමුනාම ආපහු අර ගමන යනවා. ඉතින් දැන් හිතාගෙන ඉන්නවා මේක සුඛයි. මේක සුඛයි, මේක මගේ, මේක නිත්‍යයි. ඕවාගේ නිකන් බොරුවක්. මේ තෙනේ තේරුම් ගත්තයින් පස්සේ මේක නිමේ තණ්හාවෙන් ඇති වෙන මේ බුරු දෙයක් වැඩක් කියන එක. ඒ පුද්ගලයාට ওই උච්චර දුරට යන්න කල්පනා වෙන්නේ නැහැ. ඉතින් වෙලා තියෙන අර භාවනාව වඩලා වඩලා තමයි මේ විදිහට අපි මේක කඩා ගන්න පුළුවන් වෙන්නේ. ඒතකොට ඒ කර්මී බලන එක හොඳයි. ඒ කර්මයේ සම්බන්ධයෙන් කියන්නේ කර්මී බලනවා කියලා කියන්නේ ඇත්තම කියනවානේ දුක්ඛය බැලීමෙන් තමයි කර්මය දකින්නේ තමයි. ඒ අපායි පුදුනායි කියන එක තිරසන් ලෝකේ අර අපිට කර්මය බලන්න එකපාරට අමාරුයි. ඒ චේතනාවෙන් වෙන දේ. ඒතකොට අර ප්‍රතිඵලය බැලීමෙන් කෙනෙකුට මේක දැක ගන්න පුළුවන් වෙනවා. ඒතකොට එහෙම දැක්කම මේ ක්‍රියාවලිය තේරුම් ගැනීමෙන් පමණයි මේකෙන් අයින් වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට එතන අර දික්කපන්නෝ කියන දෘෂ්ටි ඇති වුණු තින්ස මේ සමාධිත්‍ය ඇති වෙනවා නම් මේ සක්කාය දිට්ඨිය නැති වෙලා එතකොට ඒ හේතු කොටගෙන මේකෙන් ගැලවෙන්න පුළුවන් වෙන්නේ. එතකොට අර නැත්තම් ඉතින් අර එක පාටම මේ රාගසිතක් කියන එක ඒක අඳුනා ගන්න අඳුනාගෙන මේකෙන් මාව ඇදගෙන යන්නේ අපාය තිරසන් ලෝක ප්‍රේත ලෝකේ යම නැත්තම් මේ මං දැන් ඉන්නා වගේ මහා දුක් ගොඩකට තමයි යන්නේ. මේකට වඩා අන්තු තත්යකට තමයි යවන්නේ කියලා කල්පනා කළා. ඒකෙන් උත්සාහ කරන්න අයින් වෙන්න අර මේක මෙනෙහි කරනවා. තෙරුවන් සරණයි. තව කාටද ප්‍රශ්න තියෙනවද?
ડોક્ટર කාටවත් ප්‍රශ්නයක් නැත්නම් මම ආරම්භල නැවත ප්‍රශ්න කරන්න ඔබගේ කාලය ගතතර මට සමා වෙන්න ડોક્ટર. මේ මම නිතර නිතර ඉඳවට නිතරම මම කරන්නේ මේ පරියන්කේ නැති වෙලාවට මේ යෝනිසෝමනිසකාරය කරන එක මේ දුක්ඛ බලන එකමයි කරන්නේ. ඉතින් මේ ළඟදි දවසක් වුණ සිද්ධියක් නිසායි මම මේ කියන්නේ. පෙරේදා සුපර්මාකට් එකක් කියලා මේ මම මහත්තයත් එක්ක ගිහිල්ලා ඇවිදගෙන ගිහලා සුපර්මාකට් එකේ බට්ටික් ගන්න ගිහලා එතනට යනකොට එයා කිව්වා එයාගේ පර්ස් එක නැහැ කියලා. ඊට පස්සේ එයා පර්ස් එක හොයාගෙන ආපහු ඉක්මනින් අපි ආපහු පාරේ ආපස්සට ඇවිද්දා මට හිමින් එන්න කියලා. ඉතින් මට දැන් හිතෙනවා අනේ මේ වොලට් එකේ තිබුණේ සේර මේ ජරා රූපෙට වුණ දෙවලනේ, ක්‍රෙඩිට් කාඩ් නොයි ඩ්‍රයිවිං ලයිසන් නොයි. මගේ හිත වෙනද නැහිත හිත විප්ෂිප්ත වුණා. හිත විප්ෂිප්ත වුණේ නැහැ. මම ඒකම මම මේ පර්ස් එකත් හොයනවා ડોක්ටර්. ඒතර මට සමහර වෙලාවට පේනවා මං එක වෙලාවට මේ දුක්ඛය බලනවා, එක වෙලාවට පර්ස් එක හොයනවා. දුක්ඛය බලනවා, පර්ස් එක හොයනවා. මට මේ දෙක හොඳට තේරෙනවා. දැන් මං සමහර වෙලාවට සංඥාව වැරදිලා පොඩි ප්ලාස්ටික් කැල්ලක් තිබුණා මම නැවතිලා නැරගෙන මටම හිනායි මේ සංඥාව වැරදුනා නේද මේකට කියලා. මොකද කලවරේ නිසා පෙවුනේ පේන්නේ නැති නිසා. ඉතින් ડોක්ටර් මං එතකොට හිතන දැන් මේ හදිසිවත් මේ පර්ස් එක වයින් වෙලාවේ මං හાર્ට් ඇටැක් එකක් හැදිලා මැරිලා වැටුණොත් පර්ස් එක වයින් යයි. යෝනිසෝමනසිකාරය කරනකොට මම කරුත් මම ඉතින් යෝනිසෝමනසිකාරය ඒ අනුව ඉතින් මට හිතන මං ડોක්ටර් ඒ වෙලේ මට හිතන මේ ડોක්ටර් අන්තුගේ මං අහන්න ඕන කොහොමද මගේ යුතුකමකුත් තියෙන පර්ස් එක හොයන එක. මං ඒක හරි විදිහට කරේ එහෙම නැත්නම් මට ওই විදිහට පොඩි මේක කියලා මං හිතුවා මං ડોක්ටර්ගෙන් අහන්න ඕනේ කියලා. කොහොමද ඒක මං කරපු පිළිවෙල හරියද?
දැන් උත්සාහය හරි. ඉතින් උත්සාහ ගලා ඉතින් ඒකෙන් මෙයා වෙනවයි කියලා. ඉතින් අර යුතුයකමකුත් තියනවයි කියලා. ඉතින් ඒක ගැන කල්පනා කළා. නමුත් අපි ওই පර්ස් එකට අපි ඇලිලා ඉන්නේ. මහත්ය ඇලිලා ඉන්නවා වගේම නෝනත් ඔබට ඇලිලා ඉන්නේ. මොකද මේකෙන් තමයි මේ අපේ මේ භව පැවැත්මට ආහාර ගන්න ඒ විදිහට තියෙන දේ. ඒකත් අනිවාර්යයෙන්ම පිළිගන්න ඕනේ අපි මේකේ ඇල්මක් මේකක් තියෙනවායි කියන එක. ඉතින් අවාසනාවට ඇත්තම කියනවා නම් මරණ මොහොතේ පර්ස් එක මතක් වුණොත් එහෙම ඉතින් ලොකු ප්‍රශ්නයක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම නැතුව අර වාසනාවට මතක් වුණොත් එහෙම මේ මර භාවිතා කරපු හොඳ ධර්ම කොටස මතක් වුණා නම් එහෙම ඉතින් ඒක හේතු කොටගෙන ඒ සුදුසු ඒ හොඳ භවයන් දිව්‍ය භවයන් ආදී වශයෙන් මේ විදිහට ලැබෙන්න පුළුවන්. ඉතින් ඕක හරිම දෙයක් තමයි. ඉතින් ඔය මට මේ එක ඔය මේ එක තලයක චතුර්ථ ධ්‍යාන තලයක එක අනාගාමි දෙවි කෙනෙක් හම්බ වුණා. ඒ කරන වෙලාවදී මම ඒක කොහොමද ඉතිගේ ඉපදුනේ කියලා දැන් කිව්වා. මේ භාවනා කර කර හිටපු හොඳ කර හිටියලු භාවනා කර කර ඉන්නකොට ඉතින් එහෙම නරුණලු. මරුණෙන් පස්සේ මෙතන ඉපදුනාලු. ඉතින් ඒ විදිහට මේ ඒ தත්ත්වයේ තියෙන ඉතින් ඒ පවත්තන මොහොතේ අපේ මරණී ඒ විදිහට සිද්ධ වුණා නම් ඉතින් ඒ ප්‍රතිඵලය මේ විදිහට තියෙනවා. ඉතින් බැරි වෙලාවත් දැන් අර එක තව කතාවක් දන්න ඕනේ අර හාමුදුරු කෙනෙකුට සිවුරක් හම්බ වෙලා ඒ හාමුදුරු ඒ සිවුරට ඇලුනා. ඒ ඇලුනලා ඒ අවසනාවට ඒ හාමුදුරු මැරුණා. ඒ මැරුණායින් පස්සේ ඉතින් ඒ හාමුදුරු ගිහිල්ලා අර ඒ දැන් සිවුරු පරිහරණය කරන්නට කැමැත්ත දෙන්නේ අන්තිමට ඉපදිලා තියෙන්නේ අර ඒ සත් සිවුරේම ඒ සතෙක් වෙලා ඉපදිලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට පරිහරණය කරන්න. ඉතින් ඔන්න ඔයගේ දෙයක් තියෙන්නේ මේක පොඩ්ඩක් ගැසිලා කිව්වොත් ඕක ඔය විදියයි. ඉතින් කොහොම හරි ඉතින් මාර්ගඵලයක් ලබා ගත්තොත් ඕනේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. මේ ආරෙන්න ඉතින් මේකේ අස්ථීරතාවය කියන එක බොහොම තදයි. එවනම් අපි අද සාකච්ඡාව මෙතනින් නිමාවටපත් කරමු. අපි එනසුමානිට අපි තියාගමු මහා පුන්නම සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ 109 වෙනි සූත්‍රය. ඒ කියන්නේ 3 වෙනි පොතේ තියෙන්නේ මහා පුන්නම සූත්‍රය. හොඳයි එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ડોක්ටර්.
ඉරුවන් සර් නයි ඩොක්ටර්
ඉරුවන් සර් නයි ඩොක්ටර්
ඉරුවන් සර් නයි ඩොක්ටර් ඉරුවන් සර් නයි